එල්ලා සරණයි මම හරි කියන්න දෙහි අපිට ඇහෙන්නේ නැහැ.
දැන් මේ එහෙනම් මම හිතුව කවුරු හරි වෙන කවුරු හරි කතා කරනවා කියලා මේ ඒකයි මම බලාගෙන හිටියේ මේ දැන් ඔබතුමාට මම පින් මේක මේ සාකච්ඡාව අරගෙන යාමට මේ දැන් මට අතරම මේ අහන්න හිතුනේ මේ දැන් අතරම අපි දවස් ගණනාවක් අපි ඊයේ අපේ ස්වාමීන් වහන්සේත් සාකච්ඡාවක් කරා මේ සම්බන්ධයෙන් දැන් මට සාමාන්‍යයෙන් දැන් මේ අතරම මේ පච්චුප්පන්න කියනවානේ සහ ඉදප්පච්චේත කියන දේනේ අපි දිගටම සාකච්ඡා කළේ අර මේ ඇති කල්ලි මේ ඇති බව. ඉතින් මම හිතන්නේ ඒක දැන් මෙතෙක් අර දැන් අපිට මම හිතන්නේ දැන් ඔබතුමාගේ සාකච්ඡාවල ගොඩක් දුරට මේ ඒක උපකාර වෙනවා මේ අතරම රූපයේ මේ පිළිබඳ අපේ මේ අවබෝධය වැඩි කරගන්න. මොකද මේ බොහොම දුර ගොඩක් දුරට තියෙන ප්‍රශ්නේ තමයි මේ පංච උපාදානස්කන්ධය නැත්නම් අපි මේ රූපය පිළිගැනීම උඩ. එතකොට අර අනිත් පැත්ත තව පැත්තට කියවනවා දැන් අපේ හාමුදුරුවෝ ඒ සාකච්ඡාවේදී කිව්වේ දැන් ඇස පිළිබඳව සැගවියනවා කියලා. මොකද රූපය පිළිබඳව අපි අර විදියට හිතුවොත් ඒක මේ විදියට මේ මොහොතේ සහ මේ අපි වෙනේ ප්‍රත්‍යයන්ගෙන් උපන් බවනේ පච්චුප්පන්න කිව්වේ. එතකොට හැබැයි මෙහෙම වෙන දැන් චක්කු විඤ්ඤාණය කියන එක රූපයයි රූපයයි එකතු වෙලා චක්කු විඤ්ඤාණය උපන්න කියලා කිව්වහම එතකොට ඒ ප්‍රත්‍යයන්ගෙන් උපන් බව. එතකොට දැන් අපි කියන්නේ සාමාන්‍ය අවබෝධයක් තිබුණා චක්කු විඤ්ඤාණය උපදිනකොට අනිත් ආයතන ඉපදීමක් නැහැ කියලා. ඉතින් මම හිතන්නේ මේ ගැන අපි ඉස්සෙල්ලා සාකච්ඡා කරා. නමුත් මම හිතන්නේ පොඩ්ඩක් මේ ගැන පොඩ්ඩක් පැහැදිලි කරොත් හොඳයි නේද? දැන් මේ දැන් අර ඇත්තටම ආයතන අර ප්‍රමුඛ අප්‍රමුඛ වීම කියන එක ඒක හොඳ එකක්. නමුත් පොඩි අපහැදිතාවක් තියෙනවා දැන් ඔය Nirodhaya සහ Vaya කියන එක සම්බන්ධයෙන්. ඒ කියන්නේ දැන් සමුදය Vaya කියන එක පාවිච්චි කරනවා. ඊළඟට Nirodhaya කියන එක එකකින් වෙනස් වෙනවා. එතකොට Nirodhaya සහ Vaya කියලා කියන්නේ ඒ කියන්නේ Vaya කියන එක ලෝකේතයි ති නිරෝධය කියන එක ලෝකෝත්තර. එහෙම ඒ විදිහටද මම මේ ප්‍රශ්නය අහන්නේ. මේ දෙකේ වෙනස තමයි දැන් අපිට ටිකක් හඳුනගන්න වෙන්නේ. මොකද ලෝකය තුල අපි දකින Vaya කියන එක කය ධම්ම Vaya ධම්ම කියන එක විතර මේ පාවිච්චි කරනවා. ඒක පොඩ්ඩ පැහැදිලි කරන්න පුතා.
ඒ කියන්නේ අපිට එන අර්ථය තමයි හටගත්තු දේ නැති වෙලා යනවා, නැත්නම් ක්ෂය වෙලා යනවා, වැය වෙලා යනවා වගේ අදහසක් ලෝකයේ අයිතිපත්යෙන් තියෙනවා.
ඔව්.
හැබැයි මේ වචන වල අපේ ස්වාමීන් වහන්සේ මට හිතෙන්නේ ඒ කියන්නේ ලෝකෙට අයිති තේරුමකුත් තියෙනවා ලෝකෝත්තර දර්ශනයේදී. ඒක වෙනස් වෙනවා.
ඔව්.
කියන්නේ අපි සාමාන්‍ය කෙනෙක් ওই වචන වලට ගන්න තේරුම් තියනවානේ ඒක ලෝකෙට අයිති මුලින්ම ගන්න එක.
ඔව්.
දැන් අත් අනිත්‍ය කිව්වකත් ඇති උනා නැති උනා කියන එකනේ මුලින්ම ලෝකෙට අයිති කෙනා හිතන්. ඔව්. හැබැයි ඒක ලෝකෝත්තර දර්ශනයට එනකොට අපිට පේනවා ඒක වැරදි. මේ කියන්නේ හටගත්තු දෙයක නැතිවීමක් නෙවෙයි.
ඔව්.
ඒ අනුත්පාද ස්වභාවයක නිරෝධ ස්වභාවය. නිරෝධ ධර්මයක් අවිද්‍යාව මත උපද්දගෙන වාගේ කියන්නේ. එතකොට අර මුලින් කියපුව හටගත්ත නැති වුණා කියන අර්ථේ එහෙමම වෙනස් වෙනවා. වෙනස් කියන්නේ දැන් ඒක අර දේශනාවක් තියෙනවා මේ ලෝකයාට ඇත්ත ආර්ය දර්ශනයේදී බොරු කියන එක. ඒකත් මතක් කරගෙන මේවා හොයන්න පුළුවන්. ඒ කියන්නේ අපි ලෝකෙට අයිති විදිහට හරි කියන එක ආර්ය දර්ශනයට එනකොට එහෙමම අනිත් පැත්තට ගහනවා. ඒ කියන්නේ බොරු වෙනවා.
ඔව් ඒක ඇත්තටම මම කියන්නේ මේ රව මහත්තයා අහන්නේ දැන් අපි හිතමු හොඳයි දැන් අනුත්පාදේ කියන එක පැහැදිලි. එතකොට දැන් හැබැයි අවිද්‍යාවෙන් අපි උපදවා ගැනීමක් කියමුකෝ දැන්. එතකොට විද්‍යාවෙන් උපදවා ගැනීම හැටියට වුණා දැන් වය ධම්මා දැන් අර කය ධම්ම වය ධම්ම දැන් ඔය කය කියන එක අර අපේ අර අරහම් දුරන් ලගේ එහෙම අදහස කර මම හිතන ඒක නා එටිමොලොජිකලි එච්චර සාර්ථක නෙමෙයි. දැන් ඔය දැරීමක් සම්බන්ධයෙන් කතාව ඒක මේ කියන්නේ කය කියන්නේ අතර ක්ෂය වීම කියලා කියන්නේ අතර අපිට ක්ෂය රෝගය කියන එහෙම කියන්නේ ක්ෂය කියන්නේ කය ඒ අර්ථයෙන් තමයි එතන කයත් තේන කියන්නේ. එතකොට දැරීමක් පිළිබඳව එතන මම හිතන්නේ දැරීම නිවැරදි නැහැ කියන එක මට හිතෙන්නේ. කය වය කියන එක දෙක එකට යනකොට එතකොට ක්ෂය වීමක් ගැන නේද කියන්නේ. එතකොට අපිටම නෑ ඒක ගැන ප්‍රශ්න දැන් අවිද්‍යාවෙන් උපදවා ගන්නවා කියන එක ගැන කිසිම ගැටලුවක් නැහැ. එතකොට දැන් අවිද්‍යාවෙන් හරි හට ගැනීම අපිටම අවිද්‍යාවෙන් හරි හට ගන්නවා කියලා කය හට ගැනීම සහ වැයවීම ගැන නේද කය වය කියලා කියන්නේ.
එතන ඒක තමයි මම කිව්වේ දැන් ඒ වචන වලට අපි දැනට දන්න තේරුම දැන් ඔය අනිච්ච කියන එකට මුලින් තිබුණ තේරුම නෙමෙයිනේ Nirodhe dakina kenata inne. يعني ඒක දකින්න කලින් අනිච්ච කියන්නේ මේක වෙනස් වෙන බව හරි ඇති වෙලා නැති වෙන බව හරි ඔය වගේ මට්ටමක්නේ.
ඔව්.
එතකොට ඒ අර්ථේ වෙනස් වෙනවා මේ Nirodhe කියන එක තේරුම් ගැනීමත් එක්ක. නිරෝධ ඇයිතන අනුත්පාද බව දැකීමත් එක්ක අර අර්ථේ වෙනස් වීම නෙවෙයි කියන එක හොඳටම පේනවනේ.
ඔව්.
අනිත්‍ය කියන එකට යන අනිත්‍ය සංඥාව. ඔව්. තිරූපයි තිරූපස්සමුදය තිරූපස්සත්තදම වගේ එකකට යනකොට.
ඔව්.
ඉතින් ඒ විදිහටම මම කියන්නේ දැන් කොයි අපි වය කය ධම්මං වය ධම්මං කියලා හිතන් ඉන්න එක දැනට හිතුරට මේ වැය වෙලා යෑමක් ක්ෂය වෙලා යෑමක් කියලා ඒකෙත් ලෝකෝත්තර දර්ශනයේදී ඊට වඩා වෙනස් අදහසක් එයි කියලා මේ ඒක අර උඩින් පේන සාමාන්‍ය තේරුමට වඩා ඒක ඕක මට මේ මතක විදිහට දැන් වය කියන එක උදේ වයකේ සමහර සූත්‍රවල එනවා. දැන් මට මතක විදිහට ඔය අර මලක උපමාවක් එහෙම ගන්න සූත්‍රේ මේ මලේ නටුවේද පෙතිවලද නොනොයිද සුවඳ තියෙන්නේ කියලා එහෙම ගන්න.
ඔව්
මේ කේමක ස්වාමීන් වහන්සේටනේ.
ඔව්
ඒක කේමක සූත්‍රේ වෙන්න ඕන. ඒකේ කියනවා ඔය පංච උපාදානස්කන්ධයේ උදේ වය දකින්නයි කියලා උන්වහන්සේ. ඒ වුණාට රහත් නැහැ කියලා.
හරි.
ඒක තමයි අනිත් සාංශලාට ප්‍රශ්නේ වෙන්නේ.
ඔව්.
රෝගී වෛද්‍ය අර පණිවිඩේවා අහන්නේ.
ඔව්.
ඒ මේ මතක විදිහට ඒක චෙක් කරලා බලන්න. ඒක අන්තිම හරියට යනකොට ඒ උදේ වය බැලුවේ කොහොමද කියන එකේදී මේ වය කියන එක අපහු මෙන්න මේ නිරෝධ පැත්තට තේරුම එන විදිහට විස්තර කරනවා. මම හිතන්නේ කාට හරි පුළුවන් ඒ සූත්‍රේ එකල්ල බලලා දාන්න. මේ කියනවා නම් එතකොට මේ අර නිරෝධය අදහසත් එක්ක ඒ කියන්නේ මේ අනුත්පාද පැත්තත් එක්ක එන අදහසක් එතන තිබුණා වගේ මට මතකයි.
ඔව්.
එතකොට මේ එක මට හිතෙන්නේ ඔය ලෝකෝත්තර දර්ශනයට එනකොට අර අපි ලෝකෙට අයිති විදිහට හිතපු එකට වඩා ටිකක් වෙනස් වෙනවායි කියලා. දැන් ඒක මම උදාහරණයක් ගත්තේ අනිච්ච එකට උඩින් හිතපු එකයි මේ අනුත්පාද තේරුම් ගන්න කොටයි එන වෙනස පේනවනේ.
ඔව් ඔව්.
ඒ වගේ එකක් කියලා මට ඒක තාම හරියටම ඒක මේ අර කය ධම්මං කියන එකට හරියටම ඒක මේ කියන්න අමාරුයි. මොකද ෂේ වෙන එකමනේ අපිට තියෙන්නේ.
ඔව්.
ඒ හින්දා මං අර ක කියන එකට දුක්ඛ කියනකොට දුක දරා ගැනීමේ අර්ථෙන් ක කියනවායි කියලා ඒක තියෙනවා එහෙම.
හ්ම්.
එතකොට මේ අර කය කියනකොට ඒ වගේ අර්ථයක් එනවද කියලා මම නිකන් අදහසක් මතු කළේ.
ඔව්.
අදාර නිකන් තියෙන දෙයක් කැඩිලා බිඳිලා යනවා කියන මතේ වෙන්න බෑ. මොකද දැන් අපි ලෝකේ දෙයක් තියෙනවා කියලා ඒකට වෙන එකක් වගේ එනවනේ එතකොට.
ඔව්.
ඒක වෙනස් අදහසක් එන්න ඕන. එහෙම නැත්නම් ඕක අර සංකාර වෙන මට්ටම, ඒ කියන්නේ ක්‍රියාවෙදිම වෙන එකක් වෙන්න ඕනේ. ඒකට දාන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි ඇහෙන් දැක්කහම දැකපු දේට නැතුව ඒ දැකීම පැත්තටම දැකීම ක්‍රියාව තියෙනවානේ.
ඔව්.
අන්න ඒ සකස් වෙන ගතියෙම තියෙනවා උදේවය දෙපැත්ත. අනේ එතෙන්ට දැම්මොත් සමහර විට මේ අර රූපෙට දාන්න නැතුව සකස් වෙන ගතියෙම සංස්කරණය වෙන ගතියෙම ඕක බැලුවොත් ඊට වඩා අර ලෝකයා දකින අර්ථයට වඩා වෙන අර්ථයකට එනවා.
අපි කොහොමද එතකොට දැන් අනිච්ච සංඥා දැන් සතර සතිපට්ඨානෙදි ඔක මතන්නේ ගොඩාක් හැම තැනම එළෙන එකක් සමුදය බය කියන එකනේ. එතකොට ඒක එතකොට පැහැදිලි නැත්තේ දැන් ඔය සමුදය බය එකට කියදෙනවා. එතකොට ඒක දැන් අර ඉතිජ්ජත්තම් වාඛායි කයල්පස්සීති බහිද්ධා වාඛායි එතන සමුදේ ධම්මානුපස්සීවා කායස්සින් විහෙරති. දැන් එතකොට ඔය අපිට හොඳයි රහතන් වහන්සේ ඉත තියෙන අවබෝධයක් කියමුද අයිත් එකක් මයිදර සතිපට්ඨානේ කියන එක ඇත්තරම රහතන් වහන්සේට
අදාළ.
ඒක තමයි දැන් මේක සූත්‍රයේ අවසානයේදී මම කියනවා. දැන් මේක මේ විදිහට වැඩුවොත් මෙච්චර අපර හතකට හයකදී ඔහොම කියන. එතකොට මේක රහතන් වහන්සේටම සීමා වෙච්ච දෙයක් වෙන්න බැහැනේ නේද?
එතකොට දැනින් තමයි එන්නම. ඔතන කියන්නේ එතකොට ඔය දෙකේනොත් එන්න ඕන අවබෝධ වෙන්න ඕන පටිච්ච සමුප්පන්න බවනේ.
ඔව්.
දැන් ඒ පටිච්චසමුප්පාදයේ අවබෝධ වීම සඳහානේ මේ යම්කිසි වැඩපිළිවෙලක් තියනවා නම් තියෙන්නේ.
ඔව්.
ඒක අනිත් පැත්තට තර්ක කරන්න පුළුවන් පටිච්චසමුප්පාදයේ දැක්ක කෙනාටයි මේක කරන්න පුළුවන් කියලා. ඒ මහරි ඒ දෙක එකට යන්න ඕන. ඒ කියන්නේ උදේවය කියන එකේ තියෙන්නේ පටිච්චසමුප්පන්න බවම වෙන්න ඕන කියන එක.
ඔව්.
ඒ කියන්නේ සති ඉදං හෝති මස්මින් අසති ඉදං හෝති කියන ධර්මතාවයමයි. ඒක දැන් ඒක තමයි මං කිව්වේ වය ඔය උදේ වය කියන එකේ වය අර්ථේ ඉන්නේ සමුදය හරියට දකින්න ඕන. ඒ කියන එක අපි ලෝකෙට අයිති විදිහට දැක්කොත් වය කියන එක අහුවෙන්නේ ලෝකෙට අයිති විදිහට. හැබැයි ඒ සමුදය අපි අර අනිත්‍යම් කරුණු වලට ගැලපෙන්න දැන් එකක් තමයි බාහිරෙන් නෙමෙයි මේක Taman තුලින් දකින්න කියලා තියෙනවානේ සමුදේ.
ඔව්.
නැහැ ඒ වගේ දේශනා ගත්තොත් එතකොට අර රූපයේ නිවේ බලන්න ඕන. රූපය හටගත්ත හැටිනේ. ඒ කියන්නේ හටගන්න ස්වභාවයනේ බලන්න වෙන්නේ රූපය නිවේ හටගන්න මොකක්ද ඒකට කියන්නේ ක්‍රියාව වගේ හටගන්න ගත්තේ. අනේ එතන බලනකොට මේ Taman තුලින්මනේ බලන්න වෙන්නේ.
ඔව්.
දැන් ඒ කියන්නේ ඔය හැම එකක්ම විද්‍යා ප්‍රත්‍යයෙන් කියන තැනට එනවනේ.
ඔව්.
ඒක අවිද්‍යා ප්‍රත්‍ය යෙදෙන්න ඕන Taman තුලින්මනේ.
ඔව්.
ඒ දෙකෙන් බලන එක නෙවෙයිනේ.
හ්ම්.
ඒ අන්න එතෙන්ට આવොත් සමුදය මම කියන්නේ සමුදය අවිද්‍යාව දක්වා આવොත්. ඒ කියන්නේ නොදන්න කම.
ඔව්.
මේ මේ ධර්ම දැනගන්නවා කියන්නේ Taman නොදන්න කමමයි පේන්න ඕන.
ඔව්.
ඒ නොදන්න කම නිසයි මේ. ඒකට සමුදය ඒ කෙනෙකුට අවිද්‍යාව දක්වා එහෙම නැත්නම් නොදන්න කම දක්වා බලන්න පුළුවන් වුණොත් තමයි මේ ලෝකෝත්තර දර්ශනයට එන්න වෙන්නේ. ඊට කලින් හේතු හොයාගත්තා කියලා අර ලෝකෙට අයිති දෙයක් තමයි කතා
කරන්නේ.
ඒ අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන එකට ආවොත් එතකොට පේනවා අර ඉමස්මින් සති ඉදං හෝති කියන එකයි ඉමස්මින් අසති ඉදං නහෝති කියන එකයි. මේ Nirodhe. එහෙනම් අවිද්‍යාව යෙදුන් නැත්නම් ඕක ගැන කතා කරන්නවත් විදිහක් නැහැ නේ.
ඔව්.
සමුදය යෙදුන් නැත්නම් හටගෙනම නැති කතාවක් නේ හටගන්න බැහැනේ.
ඔව්.
අස්සෙන් අසති ඉදං නහෝති කියනකොට.
හ්ම්.
අන්න ඒ අර්ථෙත් එක්ක තමයි මේ මේ අර ඔය කියන එක අත්ංගමය පැත්තට දාලා බලන්න
වෙන්නේ.
ඒකයි මං කියේ එතකොට අර ලෝකෙට අයිති විදිහට වඩා වෙනස් අර්ථයකට එනවා. අර මට මතක විදිහට අර අරකෙත් අන්තිමට මේ ඔය වගේ එකක් තමයි අර මං ඉස්සෙල්ලා කියපු සූත්‍රකේමක සූත්‍රේ සුදේවය බැලුවේ කොහොමද කියන එකට ඒක දකින්නේ කොහොමද කියන තැනදී ඔය වගේ කතාවක් කියනවා. කවුරු හරි දැලුවා නම් ඒක කියන්න පුළුවන්. අර තමතක විදිහට ඒ අනිත්‍යයකට කියන එකමයි තිරූපං ඉති රූපස් සමුදය සංගමෝ වගේ අදහසක් තමයි
නේද?
බලලා ටිකක් කල් ඔය අවුරුද්දකට විතර කලින් බලපු එකක් මගේ ඔළුවේ තියෙන්නේ. මට හරියටම තිබුණා වචන ටික මතකනේ. මේ තිබුණා කියලා මතකයි. මේ
ඔය එතකොට ඇත්තටම කොහොමද මේ සතිපට්ඨානය දැන් උතන අපිටම යම් කිසි විදියක දැන් හිතන මේ බුදුහාමුදුරුව මේ කියන්නේ සතිපට්ඨානය වැඩිමක් ගැන නේද?
ඔව්.
එතකොට
ඒක වැඩිමද වැඩෙනවද කියන එක ඒක කතා කරන්න ඕන එකක්. ඒ කියන්නේ සත්‍යඥානෙ ආවොත් වැඩෙනවා කියලානේ කියන්නේ.
ඔව්.
ඒ ලින් ආයාසයෙන් කරන්න වෙනවා. වැඩි එක. කියන්නේ ආදි භ්‍රමචර්යය වැඩි.
ඔව්. අපි තුම එක බැහැ. ඒ මොන දැන් මේකට මේ වැඩේ වැඩිම සඳහා ඒක නිර්වචනය කියන උනත් යම් කිසි විදියකට හිත මෙහෙයවීමක් තියෙන්න බෑ නේද?
ඔය හිත මෙහෙයවනවා කියනකොටම ආදි භ්‍රමචර්යාවට එන්නේ. ඒ කියන්නේ ඒක ලෝකෝත්තර නිවේදිය ඒතකොට. ඇයි අපි හිතනවානේ? ඒ කියන්නේ විතර්ක ටිකක් නෙන්නේ.
ඔව්.
කියනකොට. එතකොට ඒක ඒ කියන්නේ මනසෙන් කරන වැඩක් වුණාම ලෝකෙට අහුවෙලා.
හ්ම්.
අනේ දකින්නවන ඒ මනසෙන් කියනකොට හැමතිස්සෙම විඥානිකින් තමයි
දැනගන්නේ. ඔව්. ඒ බෙන්ද මෙහෙම තවත් තියෙනවා මේ ප්‍රය මහත්ය දැන් අතරම අපි ඔය මනසින් කරනවා කියන එක ඇත්තටම දැන් මනසින් කරනවා කියන එකයි සතියෙන් කරනවා කියන එකයි දෙකක් නේ. දැන් අපි මනසේ අතරම මනසින් කියන්නේ විඥානයේ ප්‍රමුඛතරගෙන කරන දෙයක් වෙන්න පුළුවන්. හැබැයි සතිය දැන් බුදුහාමුදුරුව අපිට කියනනේ සතිය වඩන්න කියලා. ඒ කියන්නේ මේ සතියේ මේ වැඩි මේ ආනිසංස කියනවා. එතකොට ඒ කියන්නේ සිහිනුවන වැඩිමත්.
ඔව්.
සිහිනු කියන්නේ අතරම දැන් එතකොට සිහිය වඩනවා කියනකොට වැඩෙන්නේ සිහියයි නුවණයිනේ. එතකොට මම කියන්නේ මනසම ඒකට අතරම අර හත්වෙනි වගේ ආයතන කර අපි කතා කරලා තියෙනවා වගේ අර සේ ආයතන වේිතබ්බේ කියන වගේ හත්වෙනි වගේ ආයතනයකින් තමයි අපි මේක කියන්නේ මනස මූලික කරගෙන කරන්න පුළුවන්. නමුත් ඒකෙන් වැඩෙන ප්‍රඥාව මම හිතන්නේ මට අර මොකද අර පොඩි කතාවක තියෙනවා කසල වීසි කිරීම සම්බන්ධයෙන්. දැන් මේ වීසි කරන්නේ කසල වුණත් ඒකෙන් නිකසල මේ දෙයක් තමයි ලබන්නේ කියලා ඒකේ මම හිතන්නේ උදාහරණකින් කියන්නේ මේ මානසිකාර්ය පෙරදරි කරගෙන කරත් හැබැයි ප්‍රඥාවක් නේද වැඩෙන්නේ. ඉතින් අතරම ප්‍රඥාව කියන එක වැඩි යුතු බව සහ වැඩෙන බව ඒ කියන්නේ අහතරම එහෙම නැත්නම් දැන් මේ විදර්ශනාව කියන එක එකට අර්ථයක් නැතුව යනවනේ නේද?
ඔව් එහෙම ගැටලුවක් තියෙනවා. ඉතින් අපි අර මේ ඊයේ අයිනාසේ පෙන්වන්නේ අර මොකද්ද ආදි බ්‍රහ්මචර්ය සූත්‍රය. ඒකේ අර ඒකේ දැන් පැහැදිලිව ධර්මයේ තියෙනවා වාසනා භාගිය ධර්මයි නිබ්බේධික ධර්මයි. කියන්නේ ආර්ය ප්‍රතිපදාවට එන එකයි. වාසනා භාගිය පැත්තට තමයි ඔය දැන් අර වගේ වැටෙන්නේ. කියන්නේ ලෝකෙට අයිති එකයි ඒක පූර්ව ප්‍රතිපදාව කියන්නේ. දැන් ඒ කියන්නේ මේ ඔකේ අර කර්මඵල පැත්තටනේ යන්නේ. ඒක තිනක් සිද්ධ වෙනවා ඒක විපාකයක් තියෙනවා නේද?
ඔව්.
අර එකක් ගත්තාම එතකොට ඒක පැහැදිලි ඒක පූර්ව ප්‍රතිපදාවේ කොටසක්. හැබැයි ඕකේ වැඩේ තියෙන්නේ හරිම අමාරුයි කියන්න. දැන් කෙනෙකුට සත්‍ය ඥානය ලැබිලා නම් ඒක ආර්ය මාර්ගේ වෙනවා ඒ වැඩේම. ඕන ක්‍රියාවක එතකොට සතිය පිහිටනවා නම් සතිපට්ඨානිය දෙන්නේ. ඉතින් ඒක දැන් මේ කෙනෙකුට කියන්න බෑනේ සත්‍ය ඥානෙ තියනවද නැද්ද කියන එක.
ඔව්.
දහමට අනුව සත්‍ය ඥානෙ තියනවා නම් ආර්ය ප්‍රතිපදාව වෙනවා. එහෙම නොවුනොත් පූර්ව ප්‍රතිපදාව වෙනවා. එහෙනම් ඒක මං හිතන්නේ එච්චරම ගැටලුවක් කරගන්න දෙයක් නැහැ කියලා. දැන් එතකොට සතිය පිහිටන්න කියන එකට ඉතින් උත්සාහයක් කරන්න ඕනනේ. ඒක නිකන් පිහිටන එකක් නෙවෙයිනේ. ඒ කියන්නේ ඒක සතිපට්ඨානෙත් තියනවානේ ආතාපි සම්පජානෝ සතිම කරුණුණක් තියෙන.
ඔව්
ආතාපි කියන එක උත්සාහයක් ඒක.
ඔව්. දැන් මම ඇත්තටම කිව්වේ දැන් මූලික වශයෙන් අපි හිතුවොතින් මේක මනසින්ම කරන එකක්. දැන් මානසිකාරය කියන එක මානසිකාර කියන වචනේ නිකන් ලිටරලි එහෙම හිතුවට දැන් මනසත් එක්ක කරන වැඩක් කියලා මානසිකරෝති සෝ ඒවම් මානසිකරෝති කියන එකේ මං හිතන්නේ අර ඔය ආයතන හයේ සීමාව තුලම ඉන්න අවශ්‍ය නැහැ කියන එක මට හිතෙන්නේ. මොකද
ඔබතුමා කියන පත්ත හරි මං හිතන්නේ කියන්නේ ආයතන ඉක්මවා යන දැක්මක් තියෙන කෙනෙකුට ඒක වෙනස් වෙනවා. ආයතන වලට අහු වෙලා නම් ඒක ලෝකෙට අයිති. ඒකේ ආයි තර්ක කරන්න දෙයක් නැහැ.
ඔව්. දැන් අපි sorry.
අපේ
අපේ කඩුගුරුන් දැන් හම්දුර ඇත්තටම හොඳ ලස්සන කතාවක් කියන මොනවා කියන අර පස් දෙනාගෙන් එක්කෙනෙක් පොරු පස් දෙනාගෙන් එක්කෙනෙක් අරගෙන එයාට සමාව දීලා එයාට සමා
දෙන්නේ
කියන එක ඒක මතන්න කොච්චර දුරට හරිද කියලා. නමුත්
අපේ ඇඟි පහ අරගෙන කියන්නේ නේද? චේතනා පස්ස මානසිකා.
ඔව්
මානසිකාරි දාන්නේ මහපට
ඇඟිල්ලටනේ.
ඔව් ඔව් ඒකට දාන්නේ එකෙන් පුළුවන් අනිත් හතරම අල්ලන්න. එන කිසිම ඇඟිල්ලක් බෑ ඒක කරන්න. එතකොට අනිත් හතර දෙනාගේ හොරා අල්ලන්න පුළුවන් මානසිකාරයට. එතකොට අර අයෝනිසෝව තිබුණ එක යෝනිසෝ කරගන්න.
ඔව්.
අනේ ඒ වගේ වැඩ.
ඔව්.
නැහොතේ එහෙම පැහැදිලි කරනවා නේද?
ඔව්. එහෙම නැතුව දැන් අපි ඕකේ ඕකේ මේ වික අනිත් පැත්ත බැලුවොතින් රවි මහත්තයා අපිට තව තියෙන පාඩුවක් තියෙන්නේ පරිදි දැන් පාඩුවක් කියන්නේ පාඩුවක්ද ලාභයක්ද මන් දන්නේ. ඒක දැන් එහෙම නැත්නම් අපිටම මේ අවබෝධය අපිට ගන්න බෑ ඒක ලැබෙන දෙයක් කියලා. අපිට මේක කරගෙන යනකොට ඒක ලැබෙන දෙයක් වෙන්න පුළුවන්. එතකොට තියෙන්නේ තමන්ට එතකොට මේක නිකන් හරි පැසිව් පාත් එකක් වෙනවා නේ. ඒ කියන්නේ මේ ඒ කියන්නේ මම කියන්නේ දැන් ඒ කියන්නේ නිවන කියන එක අපි මඤ්ඤණා කරලා යුතුයි කියලා. නමුත් මාර්ගයේ වැඩිම කියන එක එහෙම ඒතරම් එහෙම පැසිව් මේ වෙන එකක්ද කියලත් ගැටලුවක් තියෙනවා නේ.
ඔව් එහෙම ඒකේ මං හිතන්නේ ඒකේ වැරදි අදහසක් ගන්න හොඳ නැහැ නිකම්ම ඉන්නවා කියන කතාවක් නෙවෙයි නේ. ඒක මං හිතන්නේ මේ රේත සංහසෙත් ඒක පැහැදිලි කරනවා. ඒක කෙරෙනවා කිව්වට මේ නිකන් ඉන්න කියන එක නෙවෙයි මේ කියන්නේ කියලා.
ඒකේ
කරන්න වැඩ ගොඩක් තියෙනවා. ඔව් ඒ වුණාට අර මාර්ගයේ වැඩෙන එක નિરાයාසව වෙන්නේ. හැබැයි ඒකට අර සත්‍ය ටික සකස් කරන්න ඕන වැඩ ටික තියෙනවා. ප්‍රනිශ්‍රේ ඒක එකක් වෙන්න පුළුවන්. ඔය සතිය තිහිටින් සිහිය අපි දන්නවනේ. ඒ කියන්නේ සෝවාන් කෙනෙකුට වුණත් සිහිය පිහිටියේ නැත්නම් අර විසාකාව අඬපු තැන එහෙම තියෙනවනේ.
ඔව්.
මේ පිළියක් හරිලා. කොට ඒක එළඹ සිටි සිහියක් නැහැ නේ මේ වෙලාවේ. ඒ වගේ ඉතින් ඒක මේ වැඩෙනවා කිව්වට වඩන්න ඕන දේවලුත් තියෙනවා. ඒවා ඉතින් කොහොම වෙතත් මං නම් කියන්නේ ඒක ඉබේ වැඩෙනවා නම් ඉතින් ඒක ගැන එච්චර ගැටලුවක් නැහැ නේ. අපිට තර්ක කරන්න දෙයක් නැහැ. ඉතින් වැඩෙනවා නම් ඒක වැඩේනේ.
දැන්
ප්‍රශ්නේ එහෙමත් තමයි තෙන්නේ සත්‍ය ඥානය ආවට
පස්සේ.
ඔව්. ඒක එහෙම වැඩෙනවා නම් වැඩෙයි. හැබැයි මේ අපි දැන් ඒ සාමාන්‍යයෙන් තියෙන ඒවට දැන් සමාධිය වඩන්න සතිය වඩන්න ඒ වගේ ඒවා උත්සාහ කරන එකේ වැරද්දක් නැහැ මේ ඒවා නොකර ඉන්නවට වඩා.
ඔව්.
දැන් ඒවා කළා කියලා ඒ කියන්නේ අපි කුසල පැත්තේව කළා කියලා ඒක මේ මාර්ගයට බාධාවක් වෙන්න බෑනේ. උදව්වක් වෙනවා මිසක් උපනිශ්‍රේ වෙනවා මිසක්.
ඔව් ඔව්.
ඉතින් බැලුවහම ඕක මං හිතන්නේ එච්චර මේ මට නම් ඕකේ පේන්නේ නැහැ මේ අපිට තර්ක කරන්න දෙයක්වත් තියනවාද කියලා. ඒක අපි
ඔව් එහෙනම් අතරම තර්ක කියන්නේ අර දැන් අපි දැන් අර මානසිකාරය කියන එක අපි හිතුවොත් මේ ඒකත් අපේ ආයතනයකින් සිද්ධ වෙන දෙයක්. ඒක නිසා ලෝකයට අයිති සීමාවක් තුලම කියලා ඒක පොඩි පොඩක් සර්කියුලර් වෙනවනේ. අපි අපව එක රවුමකට වැටෙනවා. ඒ එතකොට මේ ගොඩක් දේවල් අයින් කරන්න දැන් සබ්බාසව සූත්‍රයේ මේ අයෝනිසෝ ඒවා අයෝනිසෝ මානසිකරෝති කියලා තියෙනවා. එය අයෝනිසෝ මානසිකරෝති කියලා. එතකොට යෝනිසෝ මානසිකාරයේ කරන හැටි අයෝනිසෝ මානසිකාරයයි පැහැදිලිව වෙන්වෙන් වශයෙන් ඒකද කියනවනේ. එතකොට එතකොට මානසිකාරයේ හුදෙක් මට හිතෙන්නේ මානසිකාරයේ කියන එකෙන් අපේ පැවතත් කරකැවිලා සිතට ආහුසිත ඇතුලේ කරන දෙයක් මම විය යුතු නැහැ කියන එකයි මම මට හිතෙන්නේ.
ඔව් සිත ඇතුලේ කරන එකක් වෙන්න බැහැ. මොකද ඒක දැන් අර ඇත්තටම මේ සයින් හසල පෙන්නන එක හරි වැදගත්. මොකද මේ මනසත් තවත් ආයතනයක්නේ.
ඔව්
නැහැ එකක්නේ.
ඔව්
එතකොට මේ මනසෙන් කරනවා කියන්නේ ආයේ විඥාණයට අහු වෙලා මායාවට අහු වෙලා
ඔව්
කර්ම අත්‍යත්‍යමයන දැක්මකට එන්න වෙනවා.
ඔව් අනේ ඒ වලට බැතුවා දැන් මෙහෙම තැතින දැන් අතරබ මන ආයතනය අරමුණ එක්ක හරි. නමුත් අනිත් පැත්තෙන් අපි බැලුවම පස්සේ දැන් මන ආයතනයක් කියන එකකුත් නැහැනේ දැන්. ඒකනේ මේ දැන් මදුලින් දික සූත්‍රයේ චක්කුච්ච පරිච්ච රූපේච්ච උපදී චක්කු විඤ්ඤාණය. ඒකට ඇත්තටම මනසේ කියලා වෙනම එකක් තරක් නැහැ. ඒකත් මේ දෙකේ ඵලයක් හැටියට. ඒ කියන්නේ මේ දෙකේ අපිට ප්‍රත්‍යයෙන් උපන්න මේ ප්‍රත්‍යයෙන් උපන් තත්වයක් නේද? ඒකත් නේද?
ඔව් ඒ ප්‍රත්‍යයෙන් උපන්න එක ඔව් එහෙම වෙන්න ඕන. හැබැයි දැන් නදුපින් දෙකේ අපි පටිච්ච සමුප්පන්න බව බලන්න නම් ඊළඟ දෙකට යන්න ඕනනේ.
ඔව්
මේවා ඇති කල්හි මන ධම්ම මනෝ විඥාන ඇති කල්හිනේ පස්සේ සංඥාස්තිය පනවන්නේ.
ඔව්
ඉතින් අස්ති වෙනකොට ඒක පැනවෙන්නේ
නැහැ.
ඔව් එතනින් තමයි ආර්ය දර්ශනයට ගන්න ඕන. ඒ කියන්නේ මේ පටිච්ච සමුප්පන්න බව නැත්නම් මේ ඉදප්පච්චේතාව ඉමස්මින් සති දන්නෝති ඉමස්මින් අසති දන්නෝති.
ඔව්
එතන තමන් හරි වටිනා රයත සාහිණහන්සේ මතු කරපු අදහස අර ඔබතුමා මුලින් කිව්වේ දැන් අපි මෙච්චර කල් හිටියේ ඇත්තටම මේ මමත් හිටියේ ආයතන ඒ වෙලාවේ උපදිනවා මේ අරමුණක් එනකොට කියලා.
ඔව්
හැබැයි මේ උන්වහන්සේ ලස්සනට පැහැදිලි කළා එහෙම නෙවෙයි.
ඔව්
අර අප්‍රකටව තියනවා අපිට ප්‍රකට වෙන එක විතරනේ
හම්පෙන්නේ. ඔව්
හරි වැදගත්. මම අර මොබයිල් ෆෝන් එක ඊළඟට අර වාහනේ මොකද්ද ඉරිති ඇලාම් එක එහෙම ඒවයින් හොඳට තේරුම් ගන්න පුළුවන් මේක මේ ආයතන පැවැත්මක් කියන්නේ.
ආ
පැවැත්. හැබැයි ඒක අර ප්‍රත්‍යයෙන් උපන්න එකට ගැලපෙනවා හොඳට.
ඔව්.
හද ප්‍රත්‍යයෙන් උපන්න එක අර දැන් බල්ලගේ උපමාව ගත්තහම ඒක තව පැහැදිලි වෙනවා. දැන් බල්ලගේ අවිද්‍යාව තියෙන සාක්කල් එයාට වතුරේ බල්ලා ඉන්නවනේ.
ඔව්.
ඒකට ඒක මේ මොහොතේ හට ගන්නව නැති තියෙන කතාවක් නෙවෙයිනේ.
ඔව්.
ඒක පැවැත්මක්.
ඔව්.
මේ වගේ දැන් අපේ අවිද්‍යාව තියෙනවා නම් ඉතේ අවිද්‍යාව තියෙන තාක්කල් ඒවා පවතිනවනේ.
ඕ නෑ ඒකට නම් අර මටත් හිතුනේ මේ දැන් නාම රූප පත්‍ය සලායතනං කියලා කියන එක තුලම ඒ
කණේකට කියලා පේනවා නේද?
ඔව්. නැත්නම් ඔබට කියන්න අප්ප මගේ නාම රූප පත්‍ය ආයතන කියන්නේ ඒක ආයතන.
ඔව් ආයතන වෙන් කරලා ඔක හයක් කියන්න තිබුණානේ.
තිබ්බනේ. ඔව්.
එහෙම නැහැනේ. ඒක ඒ එතකොට මේ නාම රූපයක් එක්ක ඒ ආයතන හයම තියෙනවා. නාම රූප තියෙනවා නะ. නාම රූප තියෙන්නේ විඥානේ තියෙනවා නන්.
ඔව්.
ඉමනස් සීදං හොති.
ඔව්. ඒකට
ඉවා තියෙන්නේ අවිද්‍යාව යෙදෙනකන්.
ඔව්.
එතකොට ඔකේ අර පොයින්ට් එක ගන්න ඕන මේ අවිද්‍යාව ඇති වෙවි නැති වෙන එකක් නෙවෙයි.
නෑ.
මොකද එහෙම වුණා නම් මොහතක් මොහතක් පාසා නිවන අත්දකින්නවනේ මේක දැනගත්තත් නැත.
ඔව්.
නිරෝධ.
ඔව්.
එහෙම වෙන්න බෑනේ.
ඔව්. ඇත්තට මේක හොඳ පොතක්.
ඔව්. ඒක හරිම වැදගත්. ඒ උන්වහන්සේ ඒක පෙන්නලා දීපු හැටි. ඉතින් එතන ඒකෙන් අපි තේරුම් ගන්න ඕන අපි ඉන්නේ මේ ආයතන ප්‍රවස්නක.
ඔව්.
ඒක තියෙන්නේ ඒකෙන් කියන්නේ ඒක අර සාස්ත්‍රතවාදයකට යනවා කියලා. ඔන්න ඔතනනි බය හිටින්නේ.
ඔව්.
මේ ප්‍රශ්නක් කියපු ගමන් කට්ටිය බය වෙනවා. ඔන්න දැන් නිත්‍ය සංඥාවට ගියා සාස්වතේ ගියායි කියලා.
ඔව්.
ඒක සාස්වතේ නොවෙන්නේ දැන් ඕක තේරුම් ගන්නේ Nirodhe දැකපු කෙනානේ.
හරි
උත්පාදය ගැන අදහසක් තියෙන කෙනා කවදාවත් සාස්වතයකට යන්නේ නැහැ. මොකද අර කච්චාන ගොත්ත එක්කේදී වෙන්නවනේ ඕක නිරෝධ කච්චාන යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ කියන තැන.
ඔව්
එතකොට ඊ අර ලෝකෙට අයිති ඇත හෝ නැත එකට වැටෙන්න විදිහක් නැහැ ඒ ධර්මතාවය තුල.
ඔව්
දැන් එතන මොකද ඒ එතෙන්දි තමයි තේරෙන්නේ මේක අවිද්‍යාව මතයි හේතුප්‍රත්‍යයෙන්. එතකොට හේතුප්‍රත්‍යයෙන් කියලා ඒ ප්‍රතිසම්පන්න බව දකිනකොට ඇත දෘෂ්ටියට වැටෙන්නෙත් නැහැ නැත දෘෂ්ටියට වැටෙන්නෙත් නැහැ. ඒ හින්දා ඒක අර නිත්‍ය කිව්වා කියලා බය වෙන්න ඕනේ නැහැ. ප්‍රඥාත්මක් කිව්වා කි.
ආ.
ප්‍රඥාව ප්‍රඥාව.
ඔව්.
එහෙමයි ඒක දකින්න ඕන.
නෑ ඒක හරි. ඒක ඇත්තටම හොඳයි ඒක. ඒක අනිත් පැත්ත අපිට තේරෙන්නේ නැහැ මේක අවිද්‍යාවනේ මුල මුල තියන්නේ අවිද්‍යාව වෙනකොට එතකොට ඔව් ඒක 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 ගැළපෙනවා මේ මයිතන්නේ ඒක මූලික ඒක ඇත්තරම හරි අර එකම දේ දැන් මෙතන දැන් ඊළඟට දැන් අපිට කොහොමද මේක
සමෙල් මහත්තයා සමා වෙන්න ඕන බාධා කළාට මට මේක අමතක වෙන්න කලින් කියන්න ඕන
හොඳයි
මං අර මේක සූත්‍රයක් බලනකොට මේ අර මේ ඡන්න ඡන්න සූත්‍රේ ඡන්න කියන ස්වාමීන් වහන්සේ මේක අර ඡන්න එමති නෙවෙයි හිතන්නේ මේ තව හිටියා ඡන්න ස්වාමීන් වහන්සේ නම.
ඔව්
එතකොට ඒකේ මේ කියනවා උන්වහන්සේ මේ අනිච්ච සංඥාව හොඳට වැටහෙනවා උන්වහන්සේ මුලින්ම ඒ ආරාමේ ඉන්න අනිත් සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ එක එක කුටියට ගිහිල්ලා මම අහනවා මේ මේ පංච උපාදානස්කන්ධේ මේ නැත් මොකද්ද දැනගන්න ඕන කියලා මේ නැත් පිණිස. එතකොට කියනවා මේ පංච උපාදානස්කන්ධේ අනිච්ච බව දැනගන්න ඕන මේ අනත් බව දැනගන්න ඕන කියලා. හරි.
ඔව්
ඒ හැම හැමෝම කියනවා ඊළඟට මුන්නහන්සේ කියනවා එතන මටත් ඒක වැටහෙනවා ඒ වුණාට මං කෙලස් දුරු වෙලක් නැහැ කියලා. හරි. එහෙම වැටහෙනවා ඒ හින්දා යනවා ඊළඟට මේ දැන් හිතනවා මේක කාගෙන්ද උපදේශක් ගන්න කියන බලනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කළා උන්වහන්සේ හොයාගෙන යනවා කොස බෑනුවරට. ඉල්ලා ඔය විස්තරේම කියනවා. දැන් එතන මේ වැදගත් වෙන්නේ පොයින්ට් එක තමයි මේ අනිච්චයි අනත්තයි කියන දෙක තමයි යටහිලා
තියෙන්නේ.
ඒ වුණාට මේ කෙලස් දුරු වෙන්නේ නැහැ කියලා. මේක හොඳට වැටහිලා තියෙන්නේ ඒ වුණාට කෙලස් දුරු වෙන්නේ නැහැ. එතකොට ඔන්න මේ ආනන්ද සාමණේරයන්හන්සේ එතෙන්දි කියනවා මම මෙහෙම මේ කච්චායන සාමණේරයන්හන්සේ බුත්තාගතයන් වහන්සේ දේශනා කරපු මෙන්න මේ සූත්‍රය අහලා තියෙනවා කියලා ඒකම කියනවා කච්චාන ගොත්තයි කියන ටික. ඒක කියද්දි මේ එතන මට නෝට් වුණා දැන් අපි සාමාන්‍ය ලෝක සමුදයයි ලෝක නිරෝධයයි මුලින් කියලා ඊළඟට තව විස්තරයක් තියෙනවා ඒකේ සූත්‍රේ. ඒකේ තියෙනවා මේ ටිකක් නැද හරිය යනකොට මේ දුකමයි ඉපදුනේ දුකමයි නැති වෙන්නේ කියලා නිරෝධ වුනේ. දුකමයි ඉපදුනේ දුකමයි නිරෝධ වුනේ. දැන් අර කල්පින් ටිකේදී දැන් අනිච්චයි අනස්සයි කතා කළාට දුක ගැන කතා කරලා නැහැ. ඒකට මෙන්න මේ අය අමුදේ කියන පැත්තේදී දුකමයි හටගත්තේ නිරෝධය කියන පැත්තේ දුකමයි නැති වුනේ කියන කතාව. කියන්නේ දුක්ඛ සංඥාව එතෙන්ට එනවා. ඒක මට නිකන් විශේෂ දෙයක් කියලා නොවස්තුනා. ඒක ඇහුවට පස්සේ තමයි උන්වහන්සේ මේ රහත් වෙන්නේ. ඒකෙන් තිබුණ අනිච්චය අනත්තයි විතරයි. ඒකත් ටිකක් මේ හිතන්න හොඳ තැනක් කියලා මට හිතුණා ඒකයි මම කිව්වේ මේ.
නෑ හරි හරි හොඳයි. මොකද ඇත්තරම දැන් සමහර විට මේ ඇත්තරම මේ අනිච්ච සංඥාව මේ අනිච්චතාවක නිච්ච සංඥාව කඩා ගන්න තැනක් මේ අනිච්ච සංඥාව කියන්නේ නේද? එතකොට ආත්ම සංඥාව කඩා ගන්න තැන තමයි අනත් සංඥාව. එතකොට එතෙන්දී අර දැන් ඇත්තටම දුක්ඛ සංඥාව කියන එක අපිට ඇත්තටම දැන් අපි අත්විඳින එක බැලුවහම නේද? ඒ අර දෙකෙන් අරින් දෙයින් තමයි මේක මේ 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 දුක්ඛ සංඥාව ඇති වෙන්නේ. නමුත් දැන් තව සමහර දේශනා තියෙනවා මම මේ හිත හිත කතා කරේ ඒ නිසා මේ මොකද්ද මම කියාගෙන කියන මතක නැහැ. ඉතින් දැන් මෙතන අර අනිච්ච සංඥා සූත්‍රයේදී ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ථගමෝ කියන එක එතකොට පටිච්ච සමුප්පන්න විදියට අපි කොහොමද මම හිතන්නේ ඔබතුමා චුට්ටක් ඔක විස්තර කරොත් මේ කටියද මේ වටේ නේද?
ඊළඟට මේ නිරෝධ වෙනවා නම් නිරෝධ වෙන්නේ දුකමයි කියන්නේ. නෑ එතනින් අර වය කියන එකටත් අර්ථයක් එනවා කියලා මට හිතුණා. ඒ කියන්නේ වය කියන්නේ නිරෝධෙම මේ අර අර මේ දුක කියන එක නැති වෙනවා කියන පැත්ත. ඒ කියන්නේ අතගත්තේ දුක නැති වෙන්නේ දුක කියන. ඔක අර තේසාවක තියෙන පවතින්නේ දුක කියන එකක් දාලා. දැන් මෙතන එක විශේෂයෙන් අර කච්චානගත සූත්‍රයේදී මේ ඒක ඇල්ලත් මං හිතන්නේ අපි ටිකක් නෝට් කරන්න ඕන තැනක් කියලා. අතගත්තේ දුකයි නැති වුනේ දුකයි කියන එක. ඒ කියන්නේ අර මත දෙක අන්ත දෙකේදී දැන් ලෝක සමුද්දය සම්‍යප්ප්‍රඥාවෙන් දකිනකොට නැත යන මේ දෘෂ්ටිය පිහිටන්නේ කියනවනේ. නැත්ත යන මතේ කියන්නේ ලෝකෙට ඇවිත්ටි මත දෙකනේ. ඇතයි නැතයි.
ඔව්.
ලෝක නිරෝධය දකින්නකොට නිරෝධ ලෝක නිරෝධං කෝච්චානය ප්‍රබුතං සම්යප්පඤ්ඤාය පස්සතෝ යාලෝකේ අත්ථිතා සහන හොති. අත්ථි කියන එක. අත්ථි කියන දෙකනේ ඔය අයින්
වෙන්නේ.
ඔව්. එතකොට අත්ථි පැත්තේදී හටගන්නේ දුක, නත්ථි පැත්තේදී නැති වෙන්නේ දුක. කියලා ඊළඟට මේ එකම අගට එන්නේ ඒක කොහොමද මේ අවිජ්ජා පත්‍ය සංඛාරා ඔහමම දුක දක්වා යනවා. ඊළඟට අවිජ්ජායත් අසයස්ස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ කියලා අර නිරෝධේ පැත්තෙන් යනවා දුක නිරෝධ වෙනකම්.
ඔකට
මේ හටගන්නේ දුකයි අවිද්‍යා නැති වුණොත් දුර වෙන්නේ දුකයි කියන එක. කියන අවිද්‍යාව පිහිටියේ නැත්නම් දුක්ඛ නිරෝධය
කියලා.
ඒක අහන්නකොට ඒ පටිච්චසමුප්පන්න ඒ සම්බන්ධෙත් පෙන්නනනේ අවිද්‍යාවෙන් ඉඳන් දුකට යනකම්.
ඔව්.
පත්‍යාපත්තෙනුයි නිරෝධාපත්තෙනු. ඒකත් එක්ක තමයි හිතුනේ අපි අර ඒවා බුදුහාමුදුරුව බලන්නම කියපේවනේ. දැන් දුකේ ඉඳන් ජාති ජරා මරණ කියන පැත්තේ ඉඳන් ජාතිය භවය වහම අපස්සට එන්න තියෙනවානේ අවිද්‍යාව දක්වා.
ඔව්.
ඒකට අනිත් පැත්තට නිරෝධේ පැත්තෙන් මේ අවිද්‍යාව නිරෝධ නම් එකක්වත් පිහිටන්න බෑනේ. නිරෝධ අනුත්පාද පැත්ත.
ඔව්.
ඔන්න ඔය දෙකත් එක්ක ඒ කියන්නේ ඒකමයි මේ අවබෝධය කියන එක. පැති.
හ්ම්.
ඒවත් එක්කවට අදහසක් ඇයි කියලා මේ සමාවෙන්න ඕන ඔබතුමා අර කියාගෙන ආපු එකට බාධා කළාට. ආපහු මතකද නැංගේ ගන්නවා.
එතන මම ඇහුවේ මේ දැන් අපි අර අනිත්‍ය සංඥා සූත්‍රයේ දැන් අපි ඉති රූපං ඉති රූපස් සමුදයෝ ඉති රූපස් අත්ථගමෝ කියන එක. දැන් මේක තුල එතකොට අපිට දැන් මේක කියන්න සිද්ධ වෙනවා ඒක අනිත්‍ය සංඥාව නෑ ඒ හැබැයි සූත්‍රෙදි කියනවා යෝ ඒවං භාවේති සබ්බං කාමරාගං සබ්බං රූපරාගං සබ්බං අවිජ්ජං කියලා
දුර් වෙලා යනවා කියලා.
දුර් වෙලා යනවා කියලා නේ.
අමෝහන්ති. දුවක් නැතුවම දුර් වෙනවා කියන එක මේ අනිච්ච සංඥාව වැඩුව.
එතකොට දැන් කොහොමද කෙනෙක් ඕක වඩන්නේ?
ඒ වඩන එක තමයි මේ දැන් මම කිව්වේ ඔකේ පූර්ව ප්‍රතිපදාවකුත් වෙන්න පුළුවන් ආර ප්‍රතිපදාවකුත් වෙන්න පුළුවන්.
ඔව්.
ඒක අර රූපය කියන එක දැන් ලෝකෙ මට්ටමින් බලලා කළොත්.
ඔව්.
එළියේ තියෙන රූපේ තමයි ඉති රූපං කියලා.
හ්ම්.
එතකොට ඒක පූර්ව ප්‍රතිපදාව පැත්තෙන්.
ඔව්.
අපි දැන් ආයතන නිසා හටගත්තු රූපෙනේ.
ඔව්.
හැබැයි ඒකම මේ හට ගන්න හැටි බැලුවත් හට ගන්න ගතිය ඒ කියන්නේ අජත්ත පැත්තෙන්.
ඔව්.
බහිද්දෙන් නැත්තුව බහිද්ද ආයතන පැත්ත නෙමෙයි අජත්ත ආයතන පැත්තෙන් බැලුවොත් ඒක මේ ආර්ය ප්‍රතිපදාව පැත්තට යන්න පුළුවන්. මොකද සම්මන් තුලින්නේ බලන්නේ එතකොට.
එතන එතකොට පරිසම්පාදිය තමයි බලන්නේ. දැන් මේ රූපය තියෙනවා නම් ඒ කියන්නේ එතකොට අන්න අවිද්‍යාපත්තියෙන් හට ගැනීම එතකොට එතකොට ඉති මේ කියන අපි කියන්නේ ඉමස්මින් කති දන් හෝති කියන එකට
එතෙන්දි මෙහෙම දෙයක් තියෙනවා. ඔය දෙකම පටිච්චසමුප්පාදයට ගලපන්න පුළුවන්. ඒ වුණාට ඔතන මේ ඒ කියන්නේ දැන් බාහිර රූපේ ගත්තත් ඔකට ලස්සනට ගැලපෙනවා. ඒ කියන්නේ මේ පැත්තේ නොදන්න කම හින්දායි බාහිරේ පැනමින්
කියලා.
ඔව්. නිසායි අර දැන් අපි බල්ලාගේ මෝඩකම හින්දායි වතුරේ බල්ලා කියලා බාහිරෙන් පනවන්න පුළුවන්.
ඔව්.
يعني බාහිරක බල්ලාගෙන බලන්න පුළුවන්.
ඔව්.
රූපයකින්.
ඔව්.
හැබැයි ඒ බලන්නේ ඒ හටගත්තු දේ ගැන.
ඔව්.
හටගත්තු හැටි නෙවෙයි. හටගත්තු දේ බලන එක පූර්ව ප්‍රතිපදාව. එන කවදාවත් මම අහුවෙන්නේ
නෑනේ.
මට හම්බ වුණ දේ ගැන බලන්න. මම ගැන බලන්න නම් ඒ හට ගැනීමම බලන්න වෙනවා. ඒ කියන්නේ හට ගැනීමේ ක්‍රියාව හටගත්තු දේ නෙවෙයි. අන්න එතෙන්ට එනකොට දැන් අර ඒක ලෝකෝත්තර දර්ශනය වෙනවා. යන් සක්කාය දිට්ඨිය දුර වෙන පැත්තක් නේක.
ඔව්.
ඉතර වෙන පැත්තක්.
ඔව්.
ඒ සක්කාය දිට්ඨියට පිහිටන්න බැරි වෙන ලෝකෙන් එතර වීමක් කියන්නේ. අතන තියෙන්නේ ලෝකේ තියෙන දේක් ගැන තමයි බලන්නේ. ඒ කියන්නේ මේ දේ මේ බාර අරගෙනනේ බලන්නේ.
ඔව්.
ඉරුත් හටගත්තේ කොහොමද? දැන් මෙන්න මේ හටගන්න හැටි බැලුවොත් ඔතෙන්දි තමයි මේ අර රුප්පණය කියන ඒකට ඉන්නේ. රූපතිති රූපං කියන එකට.
ඔව්.
ඒ රූපණය කියන්නේ ක්‍රියාවක් වගේනේ.
හ්ම්.
ඒ අපි ක්‍රියාවෙන් හටගත්තු දේ නෙවෙයි බලන්න ඕන.
ඔව්.
නැත්නම් ගතියම රූපණය කියන එක.
ඒ process එක නේද?
ඒක. ඔව්. මම හිතන්නේ අපේ අනුමත ශ්‍රේණිඳුර එහෙම ලස්සනට විස්තර කරනවා එක එක විදිහට. මේ ඒ රුප්පණය කියන අර්ථය. ඒ රුප්පණය එනකොට අර පංච ස්කන්ධේ නැත්නම් පංච උපාදාන ස්කන්ධයක තෙදි රූපේ.
හ්ම්.
ආතනීය. ආයතන හටගන්නකොට අවිද්‍යාව යෙදිලාමනේ. ඒ කියන්නේ අපි ලෝකෙට අහුවාමනේ මේ අජ්ජත් බහිද්ද බෙදාගෙන බලනකොට.
ඔව්.
ඒ කියන්නේ හටගත්තු දේ ගැනනේ බලන්නේ.
ඔව් ඔව්.
දැන් අපි හටගන්න ක්‍රියාවම බැලුවොත්.
හ්ම්.
ඒ කියන්නේ මෙතෙන්දී අර දික්ක සුතමුත විඤ්ඤාත මට්ටමටම යන්න වෙනවා. අච්චනම් ඔය දැන් මේ රේත සංඥාංශය පෙන්වන විදිහ මට තේරුණ විදිහට දැන් මේ ආයතන ප්‍රවැත්ම කියන තැන ඔන්න ඔතන තියෙනවා. يعني දැන් අපි අහන්න හැකියාව තියාගෙන ඉන්නවා. ඒක සද්ද ඇහෙනකොට විතරක් නෙවෙයි ඇහෙන්නේ නැති වෙලාවටත් ඒක තියෙනවා.
ඔව්.
අර මොබයිල් ෆෝන් එක ඕන් එකේ තියෙනවා වගේ.
ඔව්.
අන්න එහෙම ඕන් එකේ තියෙන්නේ ඇයි කියන එකම බලන්න ඕන. අවිද්‍යාව අහුනත් එතන පටිච්ච සමුප්පන්න බව. මේ ඇතිකල්හි මේවි කියන එක.
ඔව්.
එතන අර ඉනස්මෙන් සති ඉඳන් හොති එකට ගැලපෙනවා.
ඔව්. ඕ
දැ මේ අපි පොඩ්ඩක් මතක් කරමු අනිත් අයටත් මොනවා හරි අහන්න තියෙනා නම් අහන්න පුළුවන් මේ අපි දෙන්න කතා කරගෙන.
නැමෙ ආ ස්ටාර්ට් එක හැදියට අපි පොඩි වෝම් අප් එකක් කරේ හොඳයි වෝම් ෆිල්
ඒ කතා කරන අතරේම නෑ ඔබතුමා මේක නවත්තන්න ඕනේ මං කිව්වේ අනිත් පැයටත් මේ බාධා කරනවා කියලා කියන්න එපා සම්බන්ධ වෙන්න සාකච්ඡාවට මොකද මේ අපි මං මුලින්ම මතක් කළා වගේ මේ ධර්ම සාකච්ඡාවක් කියන්නේ ඉතින් ඒක හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන් මේ කෙනෙක්ගේ මතයක් අනිත් පැය ගන්න එක නෙවෙයි
නෑ අඩු
අනං අපිට පෙන්වලා දෙන්න නේද?
ඔව් නෑ ඒ අවසානයේදී අපිට මේ සත්‍ය දැකීමනේ අවශ්‍ය සත්‍ය දැකීමට ඉගෙන කෙරෙකට එකඟ වීම මේ විරුද්ධ වීමක් අවශ්‍ය නැහැ නේද?
ඔව් දැන් අපි මේකම අරමුණ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය හොයාගන්න එක ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එකනේ. ඒත් මේ අපි කාගේවත් ධර්මයක් නෙවෙයි. වහන්සේ. අපි දන්නේ නෙහේ. වහන්සේ තමයි දැන් කියන තැන ඉඳන්නේ
හොයන්නේ.
හ්ම්. එහෙනම් තාට හරි ගැටලු තියනවා නම් ඉදිරිපත් කරන්න ගැටලු හරි අදහස් හරි ඕන දෙයක් මේ කියන ඒ වගේ.
ඔත් අතන මේ දෙයක් කියන එක දැන් උතන තමයි අපි ආපහු මේක කරකවන ලෝකිත ගන්න තැන ඒක මන්දනේ හොඳ තැනක් කියන්නේ ඇත්තටම මේ ප්‍රොසෙස් එක මේ සිද්ධිය මිසක්ක අපිට සිදු ඒකේ ප්‍රොඩක්ට් එක දිහා බලලා ඇති වැඩක් නැහැ නේ.
ඔව්. ඔව් ඔතන දැන් මම අර හුඟක් එක එක උපමා වලින් අපේ සාකච්ඡා වල පෙන්නලා තියෙන මේ දැන් ඔය දැකීම ඇසීම දැනීම දැන ගැනීම සිත සුපත විඤ්ඤාත කියන එක ක්‍රියාවක් විතරයි. ඒ කියන්නේ ඔක කනට කිව්වොත් පැහැදිලි මේ ඇහි අර රූප වචනේ දෙන හින්දා. දැන් කනයි සද්දෙයි කියන එක ගත්තොත් දැන් අපි කන අජ්ජත්යි සද්ද බහිද්දයි කියලා නිගන්නේ.
ඔව්.
දෙපැත්තට. එතකොට දැන් ඇසීම කියන එක සද්දෙද?
ඔව්.
ඇසි කියන ක්‍රියාව සද්දේ වෙන්න බෑනේ.
ඔව්.
ඊළඟට ඇසීම කියන්නේ කනද? ඒකට ඇසීම කියන්නේ ක්‍රියාවක්. ඒක කන වෙන්නත් බෑනේ.
ඔව්.
දැන් අපි හිතනවා මේ දැන් සද්දේ ඇහෙනකොට කනෙන් ඇහුණා කියලා. ඇසීම කියන ක්‍රියාව ගත්තොත් ඒකේ ශබ්දයක්වත් අනක්වත් නැහැ. ඒ ඇසීම බව නොදන්න කමට දාගත්තු දෙකක්. අනයි ශබ්දයයි කියන දෙක. එතකොට ඒක අර දහමටත් ගැලපෙනවනේ මේ දෙක අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා කියනවා. අජ්ජත් බහිද්ද ආයතන අවිද්‍යා ප්‍රත්‍යයෙන් ආහාර කර්ම තණ්හා අවිද්‍යා කියලා එහෙම තියෙනවා. ඒක අවිද්‍යාව ප්‍රත්‍ය වෙනවනේ. යා විද්‍යාව කියන්නේ නොදන්නකමමයි මෝඩකමමයි. අර ඇසීම බව නොදන්නකමට සද්දයක් පනවනවා. ඇසීම බව නොදන්නකමට කනක් පනවනවා. කියන්නේ පනෝගත්තු ඒවා මේ නිරෝධ ධර්ම. නිරෝධ කියන්නේ හටගෙනම නැති ස්වභාවයන් අපි අවිද්‍යාව මත එකතු කරනවා එතෙන්ට. එක තමයි ඒ සාමාන්‍ය ලෝකයාගේ පැවැත්ම. ක්‍රියාව මට අනයි සබ්දෙයි පනවන එක වැරැද්දක් කියලා දැක්කොත් ඒ ක්‍රියාව කියන එකට එනවනේ ඇසීම කියන ක්‍රියාව.
ඔව්.
එතකොට එහෙම මනසකට දකින්න පුළුවන් ඒ ක්‍රියාව කියන්නේ මොකද්ද කියලා. මොකද ඔය ක්‍රියාවමයි ආපහු අර ආයතන පවත්වාගෙන ඉන්නවා කියන එක. දකින්න හැකියාව, අහන්න හැකියාව. කියනගත. ඔන්න ඔය ඒ හය තමයි මේ හොයන්න ඕන තැන. අන්න එතනත් ඒ පැවැත්ම තියෙන්නේ අවිද්‍යාව මත කියන එක. ඒකත් නදස්කාම මත. මේ එතනත් ඒ පටිච්ච සමුප්පන්න ස්වභාවයක් නයි.
ඔබතුමා සමා වෙනවා නම් මං මට මේ අදස්සක් ආවා මේ අපේ සිංහල භාෂාවේ මේක මේ ලෝකෙ කිසිම භාෂාවක නැති ක්‍රියාපදයක් තියෙනවා. ඒ කියන්නේ මේකට අපි කියන්නේ නිරුත්සාහක කියලා. ඔය භාවකාරකය කියලා කියන්නේ එතරම් දැන් අපි කර්තෘකාරක, කර්මකාරක, භාවකාරක කියලා. ඒ කියන්නේ භාවකාරක කියන්නේ අපිටම දැන් අපි කියන නටනවා, නැටෙනවා, බලනවා, බැලෙනවා, දුවනවා, දිවෙනවා, හදනවා, හැදෙනවා. එතකොට අර කරනවා සහ වෙනවා කියන එකට වචන දෙකක් තියෙනවා. එතකොට දැන් මේ ඇත්තටම දැන් මේ දැන් අපි කියන්නේ අවබෝධ දැන් ඉංග්‍රීසියෙන් understand කියලා කිව්වාම පස්සේ අවබෝධ කිරීමක් ගැන කියන්නේ. අපි කියන්නේ ඇත්තට අවබෝධ වීමක් නේ. අවබෝධ වෙනවා නේ, තේරෙනවා. දැන් අපි තේරුම් ගන්නවා කියන එකයි තේරෙනවා කියන්නේ. ඒ කියන්නේ අපි ඉංග්‍රීසියෙන් understand කියන එකයි මේකේ ලොකු වෙනසක් තියෙනවානේ. ඉතින් යම්කිසි මේ අවබෝධයක් අපිට ඒමක. ඒක නිසා අර තමන් ඉදිරියේ ඒ කියන්නේ අර මේ භාෂාවල තියෙන අර කර්තෘත්වය දැන් ඔබට WS කර්මවත් කියලා අර ප්‍රොෆෙසර් WS කර්මවත් මේ බැනට යා කියන මේ අකර්තෘක මොකද
ගන්නේ.
එතකොට ඒක හරි සුද්ධිෂ්ඨ. ඒක ඇත්තටම දැන් මෙතනදී මහේතර ස්වාමීන් වහන්සේ තෝක මතු කරා. දැන් මේක අපි අවබෝධ කරනවා කියන එක කර්තෘත්වයෙන් කරනකොට තමයි ওই ආයතන හය මුල් වෙලා කෙරෙන්නේ නේ. එතකොට
ඒක ගොඩක් යෙදෙන්නේ අර ස්වභාවයේ ස්වභාව ධර්මයේ වට නේද. දැන් ඉන්නවා අර උලංග හමනවා වගේ ඒක කරන දෙයක් නෙමෙයි වීමක්.
ඔව්. ඒ කියන්නේ හැම ක්‍රියාවකම තියෙනවා. දැන් ඔය ස්ටැන්ෆර්ඩ් යුනිවර්සිටි එකේ ඇමරිකන් එකේ රිසර්ච් එකක් කරලා තියෙනවා සිංහල භාෂාවේ නිරුත්සාහක ක්‍රියා කියලා. ඉතින් ඔය ඒක මහා ඒක ඇත්තටම හරිම වැදගත් රිසර්ච් එකක්. ඒ කියන්නේ අපේ මේ භාෂාවේ තියෙන විශේෂ ලක්ෂණයක්. ඒක අර WS කරවත් කියන්නේ නිෂ්පුද්ගල අකර්තෘක කියලා. පුද්ගලයේ කර්තෘත්වයක් නැහැ. එතකොට ඒක නිකම් මේ ධර්මයට හරිම චිත් කතාවක් නේ. මම මේ අතරමැද
පතක් ආසාව ගොඩක් ධර්මයක් එක්ක ගිය එකක් හින්දා ඒ වගේ ඒවා තියෙන්න පුළුවන් නේද?
ආ
දාසාවලට වඩා.
හොඳයි නම් බොහොම පින්තරොන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි. කාට හරි අහන්න දේවල් තියෙනවද?
ඒ සතුටවත් වෙන ආයතන හය සක්‍රිය පවතින එකයි අර අවිද්‍යාව සක්‍රිය පවතින එක පොඩ්ඩක් විස්තර කරන්න ඕනද?
ඔව් ඒක දැන් අපි පුරුදු වෙලා තියන්නේ අර අරමුණක් එනකොට ආයතන ඉපදුනා කියන්නේ.
ඔයම තංගිටියම අයියෝ සෝනා එහෙම කතාවක් කිව්වා අර මේ ආයතන හැම සක්‍රිය පවතිනවා කියලා අවිද්‍යාවත් එක්කම.
ඔව් ඒ කියන්නේ අරමුණ එනකොට උපදිනවා නෙවෙයි.
ඔව්
හරි. සක්‍රියව තියෙන හින්දා අරමුණු ගන්නවා.
විඥානේ එකවර දෙතනක හට ගන්න නැගෙන ගැත්තේ ගැලපෙනවද ඒ කාරණේ?
ඒක ආ එතකොට ගැසලිවත් කියන්නේ විඥාන හයම තියෙනවද කියලා නේද?
ඔව් පවතිනවද නේද? සක්‍රිය වෙන්න පුළුවන් මට්ටමක තියෙනවද කොහොමද දන්නේ නේද?
ඒක දැන් මෙහෙම එකක් දැන් කන සක්‍රියව කන කියන්නේ දැන් අහන්න පුළුවන් ගතියටනේ අපි කන කියන්නේ.
කන කියන්නේ භෞතික කන නෙමෙයිනේ.
භෞතික කන නෙවෙයි.
ඔව් ඒක හරි.
දැන් පුළුවන් ගතිය තමයි ඇහැ කියලා මෙතන අදහස් කරන්නේ චක්කු කියන මට්ටම.
ඔව්.
චක්කු සෝත. එතකොට දැන් ඒ ගතිය යන නිසා නේද අපි ඒ කියන්නේ රූපයක් හරි සද්දයක් ගැන හරි දැනගන්නේ.
ඔව්.
ඒක හරියට අර ෆෝන් එකේ උපමා ගත්තොත් ෆෝන් එක ඕන් එකේ තියෙන්න ඕනනේ කෝල් එකක් එනවද නැද කියලා දැනගන්න.
ඔව්.
ෆෝන් එකේ නැති වුණත් කෝල් එකක් ගැන දැනගන්න බැහැනේ.
නෑ.
එතකොට දැන් කෝල් එකක් එනකොට නම් ඕන් වෙනවා කියන එක අපිට ඒ කියන්නේ ෆෝන් එක වැඩ කරනවා කියන එක පැහැදිලි.
ඔව්.
ඒ වගේ දැන් සද්දයක් ඇහෙන වෙලාවේ කන වැඩ කරනවා කියන එක පැහැදිලි.
පැහැදිලි
තමයි. තමයි අබ්දයන් නැති වෙලාවේ කන වැඩ කරනවාද කියන එක නේද?
ඔව්.
ඔව්. ඒ කියන්නේ ඇහෙන්නේ නැති වෙලාවේ. එතකොට තනත් තේරුම් ගන්න මේ සද්දේ නැති බව දැන ගැනීමක් තියෙනවනේ. සද්දේ තියෙන බව දැනගත්තා වගේ අනිත් වෙලාවේ නැහැ කියලා ඒ දැන ගැනීමක් තියෙනවා. හැබැයි ඒක අපිට අප්‍රකටයි.
හරි.
ඒ හින්දා තමයි මේ ආයතන ප්‍රවස්මක් කියන්නේ. දැන් ඒ වෙලාවේ උපදින ස්වභාවයක් නෙමෙයි. ඒ වෙලාවේ ප්‍රකට වීම එකක්. ඒ වුණාට අප්‍රකටව මේ ප්‍රවස්මක ඉන්නේ.
අහන්න පුළුවන් හැඟීම අපේ තියෙනවා. ඒක වෙන්න
තියෙන. ඔව් ඔව් අහන්න පුළුවන් හැඟීම. හරියට හරියන්නේ හැඟීම. ඒක දෙයක් නෙමෙයි. ඒක ක්‍රියා ස්වභාවයක්.
ඔව්.
ඒක තමයි කියන්නේ.
අනාත්ම කියන කාරණෙත් ගැලපෙන්නද? අනාත්ම කියන්නේ පෙර නොතිවීම හටගෙන නිතරම නිරුද්ධලා කියන කාරණෙත් එකම කියන්නේ.
නෑ දැන් අනාත්ම කියන්නේ ඒකද කියන එක වෙනම තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ දැන් අපි ඇති වෙලා නැති වුණා කිව්වා කියලා මේ අනාත්ම ගතියකට යන්නේ නැහැ.
නෑ. ඔව්.
නේද?
ඔව්.
දැන් අපි හිතන්නකෝ කියන්නේ භෞතික මට්ටමෙන් බැලුවොත් දැන් අපේ ශරීරය ගත්තොත්
ආ
මොහොතක් වෙනස් වෙනවනේ.
ඔව්
මොහොතක් මොහොතක් පාසා.
ඔව්
එහෙම වෙනස් වෙනවයි කිව්වට මේ ආත්ම ස්වභාවයක් දුර වෙන්නේ නැහනේ. අපි මේ හොඳට මගේ ශරීරය කියලා ගන්නෙ නේද? ඔව්
ඔව්
වෙනස් වෙනවා දැක්කයි කියලා ඒ ආත්ම ස්වභාවය නැති වෙන්නේ නැහැ. මොකද ඒක ලෝකෙට අයිති දැක්මක්. හරි.
ඔව්
අපි හිතන්නේ ඕක අර වේගේ වැඩි අපි ඒ වේගෙන් දැක්කොත් ආත්ම ස්වභාවය පිටින් නැහැ කියලා. එහෙම වෙන එකක් නෙවෙයි ඔය.
අහහ
එහෙම වanan අපේ විද්‍යාඥයෝ ටික තමයි ඉස්සෙල්ලම නිවන් දකින්නේ නේද?
ඔව්
ආණු ඉලෙක්ට්‍රෝන එහෙම ගැන හොයාගත්තුද?
ඔව්
ඒගොල්ලෝ හොඳටම දැක්කනේ අනිත්ටි. එතකොට එහෙම සිද්ධියක් නෙවෙයි මේ. ඒ ඊට වඩා වෙනස් ධර්මතාවයක්. දැන් මෙතන අපි දකින්න ඕන මේ පටිච්ච සමුප්පන්න බව. පටිච්ච සමුප්පන්න බව කියනකොට ඉදප්පච්චේතාව කියලා අපි විස්තර කළේ මේ ඇතිකල්ලි මේ. ඉමස්මින් තති ඉදං හෝති. ඉමස්මින් අසති ඉදං නහෝති කියන ධර්මතාවය. එතකොට දැන් හේතු යෙදිලා නම් ඉමස්මින් සති ඉදං හෝති. එතකොට පැවැත්මක්
තියෙන්නේ.
ඒක තමයි මං කිව්වේ අර දැන් වතුරට එබෙන බල්ලගේ මෝඩකම තියෙන තාක්කල් විමානස්ථිතේට මේ බල්ලෙක් ඉන්නවා. එකක් තියෙනවා නැති වෙනවා කිව්වොත් වැරදි. ඒක ඇත්තක් නෙවෙයි. ලෝකෙට අයිති පැත්තෙනු. මෝඩකම සැරින් සැරේ උපදිනවා කියලා එකක් නෙවෙයිනේ. තව තියෙන තාක්කල් හේතුව යෙදිලානේ. එතකොට ඵලය තියෙනවානේ. හැබැයි ඒකෙන් කියන්නේ ඒක ස්ථිරයි කියලා. ඒ බව තේරෙන්නේ Nirodha දකින්න කෙනාට. දැන් අපේ පැත්තට අපිට පේනවානේ ওই Nirodha ධර්මයන්නේ මුගේ මෝඩකමට උපදගෙන
ඉන්නේ.
එතකොට අර ඒ ආත්ම සංඥාවට යන්නේ නැහැ. පටිච්ච සම්පන්න. ඒ මේ ආත්ම සංඥාව පිහිටන්නේ නැත්තේ පටිච්ච සම්පන්න බව දැකීමෙන්. මේ ඇති වෙන නැති වෙන කතාවක් දැක්මෙන් නෙවෙයි. තේරෙනවා නේද? එතකොට අපි දකින්න ඕන මේ පටිච්ච සම්පන්න බව. දැන් මේ ආයතන පවතිනවා කිව්වට ඒ කතාව කියන්න පුළුවන් ඒකම දන්නා මේ නොදන්න කම මතයි විද්‍යාව මතයි ඔය පැවැත්ම තියාගෙන
ඉන්නේ.
පැවැත්ම තිබුණට අවිද්‍යාව නොයදෙන මනස රහතන් වහන්සේගේ මනස වගේ එහෙම පැවැත්මක් නැහැ. එතකොට ඔන්න ඔය දැක්ම තුල එකෙන මේ නිරෝධයේ ඉක්ම තුල අර ආත්ම සංඥාවට යන්නේ නැහැ. ඒකයි කියන්නේ අර මේ ඇත්ත කියන එකයි නැත් එක අත්ිතංච නත්ිතංච මේ දෙකම යෙදෙන්නේ නැහැ මේ මේ නිරෝධයයි සමුදයයි නිරෝධයයි දැක්ම තුල. හරි. ඒ වුණාට එහෙම කිව්වට දැන් අපේ අවිද්‍යාව දුර වෙලා නැහැනේ. රහත් වෙනවා අවිද්‍යාව තියෙනවනේ. ඉතින් අවිද්‍යාව සමුදේ යෙදෙනකොට මොකද වෙන්නේ? අවිද්‍යාවෙන් හටගන්න ටිකක් එහෙමම තියෙනවා. තේරෙනව නේද?
අවිද්‍යාව තුනීමක් කරනද මේ තේරෙනකොට පොඩ පොඩ හරි තේරෙනකොට.
අවිද්‍යාවේ තුනීවීමක් නෙමෙයි අවිද්‍යාව සම්පූර්ණයෙන් ඒ කියන්නේ ප්‍රහාණය වෙන්නේ රහත් වෙනකොටනේ. ඊට කලින් ප්‍රහාණය වෙන සංයෝජන තියෙනවා. දැන් නේද? විචිකිච්ඡා සීල පරාමාස දැන් ඒවා නැති වුණාට අවිද්‍යාව නැතිලා නේ. ඒ නිසා තමයි ඒ සේක පුද්ගලයාටත් ලෝකේ තියෙනවා. සෝවාන් සකදාගාමී අනාගාමී උනාට ඒ ලෝකේ ජීවත් වෙනවනි ලෝකෙට අහු වෙලා. ලෝකෙන් එතර වීම එන්නේ රහත් වෙනකොට. අවිද්‍යාව සම්පූර්ණ ඉතුරුක් නැතුව දුර වෙනකොට. උත්ස විරාග නිරෝධා කියන සයසයක් නැතුව. ඒ අවිද්‍යා සංයෝජනේ දුර වෙන්නේ රහත් වෙනකොටනේ. නේද? හැබැයි සෝවාන් වෙනකොට නැත්නම් ඒ සත්‍යයෙන් යන්නේත් එක්ක ඒ අවිද්‍යාව දුරු වුණොත් සත්‍යය ගැන අවබෝධයක් එනවා ඥානයක්
එනවා.
හරි. ඒ කියන්නේ අවිද්‍යාව තිබුණත් නැයි අවිද්‍යාව යෙදුනේ නැත්නම් මෙහෙමයි කියන ඥානෙ එනවා. ඥානය කියන්නේ නිරෝධ වුණා නෙවෙයි. හරිද?
ඒක දැනුමක් නේද?
ඒක ඥානය. ඥානය කියන්නේ තම අර සත්‍ය ඥානය කියන්නේ දැන් අව දෙකක් තියෙනවානේ කෘත්‍යයි කෘතයි කියලා. ඒකට සත්‍ය ඥානය තුළ කරන්න ඕන මොකද්ද කියලා දැනගන්නවා මාර්ගය දැනගන්නවා කෘත්‍ය. හරි. මාර්ගය දැක්කට මාර්ගය වඩලා නැහැ නේ. කෘත වෙලා නැහැ
නේ.
එතකන් කෘත කියන එක يعني සම්පූර්ණ නැකන් අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව තියෙනවා මේ මොකද්ද අවිද්‍යාවෙන් දෙන දේවල්
හැදිලානේ.
ඒ කියන්නේ අපි දැන් කන්නාඩිය ඉස්සරහට ගියොත් ප්‍රතිබිම්බේ හැදිලානේ.
ඔව්.
ඒක කන්නාඩිය ඉස්සරහා ඉන්න තාක්කල් ඒ ප්‍රත්‍ය ටික යෙදෙන තාක්කල් ප්‍රතිබිම්බේ නැති වෙවි යනවද තියනවද?
තියනවා.
අන්න ඒ වගේ තේරුම් ගන්න. අපි ඔක බලෙන් නැති වෙනව නැති වෙනවා කියලා හිතන්න ගියාට හරියන්නේ
නැහැ.
ඔව්. දිලා තියෙන තාක්කල් ඒක තියෙනවා.
ඔව්.
ඒත් අපි තේරුම් ගන්න ඕන මේ ප්‍රත්‍ය අපේ අවිද්‍යා ප්‍රත්‍ය යෙදිලා නම්
ඔව්.
ඒත් ආයතන ටික කියන්නේ අවිද්‍යා ප්‍රත්‍යෙන් හටගන්න එක.
ඔව්.
ඒ කියන්නේ විඥානේ තියෙනවා. විඥානේ කියන්නේ නාම රූප තියෙනවා. නාම රූප තියෙනවා කියන්නේ සලආයතන තියෙනවා.
ඔව්.
නේද?
ඔව්.
ඒකට අර ඉමස්සෙන් සති සම්මව තියෙන ඥායයට අනුව
ඔව්.
අවිද්‍යාව තියෙනවා නම් සංකාර තියෙනවා, සංකාර තියෙනවා නම් විඥාන තියෙනවා, විඥාන තියෙනවා නම් නාම රූප තියෙනවා, නාම රූප තියෙනවා නම් සලආයතන තියෙනවා.
ඔව්. ඒ රූපේ ඉදීමක් තියෙනවා එතනම.
ඔව්. ඈ?
රූපේ ඉදීමක් එතනම තියෙනවා. ඒ රූපේ ජරා මරණ ටික කොහොමද ස්මිත් කරගන්නේ?
ජරා මරණ එතනම තියෙනවා. ඒක ඒක තමයි මම අර ගිය දවස්වල අපි කියන්න උත්සාහ කරේ. ජරා මරණෙන් අපි පටන් ගත්තොත්.
ඔව්.
ජරා මරණ තියෙන්නේ මොනවා හින්දාද? අපි ඒක
නේද? එතන ජරා මරණ කියන්නේ මිනිස්සුන්ගේ මේ ඉදීම නිසා හඳුන එක නෙමෙයි ඉන්නේ සේද යාර.
හරි, ඕනේ ජරා මරණයක් ගන්නකො. දැන් මරණය මිනිස්සෙක්ගේ මරණය කියනවා, දැන් ළඟම කෙනෙක්ගේ මරණයක් ගන්නකො.
ඔව්.
දැන් ඔය මැරුණ කෙනෙක් පොඩ්ඩක් සිහි කරන්න කවුරු හරි.
ඔව්.
අම්මා තාත්තා පුළුවන්, කවුරු හරි යාළුවෙක් වෙන්න පුළුවන් නේද?
ඔව්.
දැන් සිහි කරනකොටම අපිට මරණ දුක එනවනේ නේද?
ඔව්.
දැන් ඒ දුක ආවේ කොයි වෙලාවේද? දැන් නේද?
සීකරන
වෙලාවේ. ඔකට ඒ ඒක හටගත්ත නේද?
ඔව්.
මේ මොහොතේ හටගත්ත නේද?
ඔව් ඔව්.
අනේ හට ගැනීම තමයි ජාතිය.
ජාතිය. ඔව්.
හරිද?
ඔක තමයි. එහෙනම් දැන් මම හිතන්නේ
ඔත හටගත්තේ නැත්නම් ඔය ඉස්සන
ඒ හටගත්තේ හටගත්තේ ජරා මරණ කොහොමද බලන්නේ ලොන් ඇහිවි
ඒක තමයි. දැන් මරණය හටගත්තු හැටි තමයි කිව්වේ. මරණය කියන එක දැන් ඉපදුණා නේද?
ඔව් ඔව්.
ඒ ඒ ඉපදුණාට තමයි ජාතිය කියන්නේ, හටගත්තා.
ආ
එතකොට ඒ ජාතියමයි මරණය. හටගත්තේ නැත්නම් මරණය නෑනේ.
නෑ.
ඒක මේ මොහොතේ ඔක හටගත්තා නේද?
ඔව්.
මේ මොහොතේ කිව්වට ඔක පච්චුප්පන්න වුනේ. ඒක හටගන්න ප්‍රතිතුණා දැන්.
ඔව්.
ඒතරට ඒ ජාති කියන එකේ තියෙනනේ ස්කන්ධයන්ගේ පහළ වීම. නේද?
ඔව්. ඔව්. අනේ නම්බී.
ඔව්. දැන් ඔය මරණයට අදාළ ස්කන්ධ ටික පහළ වුණා ඕ මේ වෙලාවේදී සිහි කරනකොට.
ඔව්.
එක තව ටිකක් ඕන නම් බලන්න. දැන් ඔය දැන් අපි කොහේ හරි දුරක ඉන්නවා.
ඔව්.
ඒක හැරෙනවා. ඔව්.
ඔව්.
අම්මා මැරුණා කියලා හිතන්නකො.
ඔව්.
දැන් අපිට ආරක්ෂිය එන්න ඉන්නේ දුර හින්දා සමහර විට දවස් දෙක තුනක් යනවා.
ඔව්.
එතකොට අපිට දුක එන්නේ අම්මා මැරුණ වෙලාවෙද ආරංචිය ලැබුණ වෙලාවෙද?
ආරංචිය ලැබුණ වෙලාවෙනේ.
අන්න හරි. එතකොට මරණය අපේ පැත්තෙන් හටගත්තේ ඔක දැනගත්තු වෙලාවේ නේද?
ඔව්
ඔව්. ඒ තන නේද ජාතිය.
ඔව්. يعني
මරණේ ජාතිය, මරණේ හට ගැනීම. ආ
ආ.
මත මරණයත් ජාති ධර්මයක්. දෙවහමම දැන් ඒ මරණයට හේතුව ජාතිය.
හා
ජාතිය ඒ ඉපදුනේයි කියන එක ඊළඟට හොයන්න ඕනේ.
ඔව්.
ඒක තමයි මේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙන භවපච්චය ජාති. ඒත් ඒ භවක් අපි පිළිගන්න මට්ටමක ඉන්න නිසායි අපිට ඒක උපදින්නේ.
ඔව්.
දැන් අර බල්ලා වතුරේ බල්ලෙක් පිළිගන්න මට්ටමක ඉන්න නිසායි ඌට බල්ලෙක් උපන්නේ.
ඔව්.
මේ ඒතර බවපච්චා ජාති. වගේ එක හිතා ගන්න ටික.
ඔව්. ඇති බවට ගන්න හින්දා
පොදු දෙන්නේ. ඒ ඒ බව ගතිය හැදෙන්නේ මේ උපාදාන හින්දා.
ඔව්.
ඔව්. ගැනීමක් තියෙන නිසා. අල්ලගත්තේයි තණ්හාව නිසා.
ඔව්.
ඒ ආතාව කැමැත්ත එතකොට ඒ තණ්හාව ඉන්නේ ඔහමම හොයාගෙන යනවා. එතකොට තණ්හාව ඇති වෙන්නේ වේදන විඳීමනි.
ඔව්.
හරි. විඳීම කියන්නේ විඳනේ වගේ ඈ. සැප වෙන්න පුළුවන්, දුක් සැප වෙන්න පුළුවන්. ඒ විඳනේ ඉන්නේ ස්පර්ශය නිසා පස්සපච්චය වේදනා.
ඔව්.
ඒකට පස්සේ එන්නේ සලායතන. අන්න අතන තමයි අපි ඔය දැන් කතා කරපු තැන. සලායතන කියන්නේ
ඔව්.
ඒ මේ මේ දැන් දකින්න පුළුවන් හැකියාව, අහන්න පුළුවන් හැකියාව. ඔන්න ඔය ටික තියාගෙන හිටිය නිසා ඒක ස්පර්ශය වෙන්නේ.
ඔව්.
හරි. ඒ ගතිය.
ඔව්.
එහෙනම් ඒ ගති ටික හටගත්තේ කොහමද? ඒ ගති ටික පවතින්නේ. එතෙන්දී තමයි නාම රූප රූපේ අහු වෙන්න ඕන විඥානය. හරිද?
දැන් හරි එහෙනම්.
හරි. අපේ හාමුදුරුව මොනවා හරි ඇහුවද? නැද්ද ගියපු ටික? ජාති කියන එක මං කිව්වේ දැන් ඔන්න මරණයක් සිද්ධ වෙනවා. අපි දන්න කෙනෙක්ගේ එයා දුර ඉන්නේ නැත්නම් අපි වෙන කොහේ හරි දුරක ගිහිල්ලා. එතකොට අපිට ආරංචි එනකොට සමහරට දවස් දෙක තුනක් යන්න පුළුවන්. නැත්නම් පැය ගාණක් හරි පරක්කු වෙනානේ අපිට ආරංචි
එන්නේ.
එතකොට අපිට ওই මරණ දුක එනවන් එන්නේ එයා ඇත්තටම මැරුණ වෙලාවේද අපි ඒක දැනගත්තු වෙලාවේද? දැනගත්තු වෙලාවේ. එහෙනම් එතකොට අර මරණයට ජාතිය ඒ වෙලාවේ නේද? අපේ පැත්ත.
එතන අපි දැනගන්නේ මන ධම්ම නේද? අපි දැනගැනීමක් නිතරම නේද? අර ඔබතුමා කව දැනගැනීමක් අපි කරන්නේ. හරි, ඒක තමයි ජාතිය.
ඒ දැනගැනීම ගන්න තමයි අපි ඔය ආයතන 6 අර ඇන්ටනා 6 වගේ දාගෙන ඉන්නේ. අපරගෙන ඉන්නේ. නේද?
ඉතින් ප්‍රකාරණ ප්‍රකරණද දුර මේ මරණය නෙමෙයි දුක. අර මරණය කොට හදාගත්ත සීල දුක වෙන්නේ දුක නේද? ස්කන්ධ පංචයේම දුක කියලා හිතේනද නේ?
ඔව්, ඇත්තටම ඔය දැන් මරණය කියන එක නෙමෙයි අපි ඔතන අල්ලන්න ඕනේ. ඔව්, ඒක හරි. මරණය හදා ගැනීම.
ඔව්, එතන
දෙන්නකරණයක් තියෙනවා.
එතන මට තේරුණා දුක වෙන්නේ අම්මා මරණ කෙනෙක් දුක
වෙනවා. ඒක තමයි සංඛාර දුක්ඛය කියන්නේ.
මරණයට ගන්න හිතුවල දුක වෙන්නේ. ස්කන්ධ පංචකේ.
ආව. ස්කන්ධ පංචකය හදනවා මරණයට අදාළ.
අදාළව. එතන මට තේරුණා දුක.
රූප ඥාන සංඛාර විඥාන කියන පහ සකස් වෙනවනේ.
ඔව්.
ඒ සකස් වීමම ඒ සකස් වෙන ගතිය ඒ ಜಾති පහ නෙමෙයි ඒ සකස් වෙන ගතියම තමයි ඒ සංඛාර දුක්ඛය කියන්නේ.
ඔව්.
ඒක අපිට පේන්නේ නැහැ ඒක ප්‍රඥාවට තමයි ඒක අහුවෙන්නේ.
ඔව් නෑ මගේ කොහොමද මොනවා උදාහරණයක් මොකද සාමාන්‍ය හිතන අම්මා මරණ නිසා දුක් වෙනවා කියලා හිතන්නේ. එහෙමනම් අර මරණලම දුක් වෙන්නේ නැහැ නේද?
අන්න හරි. ඒ මරුම වෙලාවෙම දුක එන්නේ පෙ.
අම්මා මරණ දුක නම් මරණලම දුක වෙනවා. දැන් මේක එහෙමනම් දුක එන්නේ අපි ඒක ගන්න වෙලාවෙම දුක එන්නේ.
ඔව්. එතන අපි දැනගන්න නැත්තම් අපිට දුක එන්නේම නැන්නේ.
ඔව් ඒක තමයි. මේ හොඳට දෙන්න දෙන්න මේ ස්කන්ධ පංචකේ තමයි දුක කියලා කියන්නේ.
ඔව්. එතකොට ඒ ස්කන්ධ පංචකය හැදෙන බව තමයි ඔය දැන් ඔය මරණය කිව්වත් ස්කන්ධ පංචකය, ජරාව කිව්වත් ස්කන්ධ පංචකය. ඈ ඔය විදිහටම ජාතිය කිව්වත් එහෙමමයි ස්කන්ධ පංචකයක්මයි.
ඔව්.
බා කිව්වත් ඔව් පටිච්ච සමුප්පන්න අංග ඕනම එකක් ඒ විදිහට.
ආ
ඒ එක එකක්
මම කියලා ගන්න දෙ ස්කන්ධ භාවනේ. දැන් මම
ඔව්.
ඔව් මම හටගන්නේ එතනමයි නේද? වෙන මම කෙනෙක් නෑ.
ඔව් ඔව් ඒකමයි මම කියන්නේ.
ඔව්.
ඒ කියන්නේ දැන් ඕක ගන්න එපා ඒ හැදිච්ච දේ නෙමෙයි මම හැදිච්ච දේ මගේනේ මට නෙයි උනේ.
ඔව්.
එතන දැනගත්තේ. දැන් අපි ගන්න ඕන ඔය දැනගත්ත පැත්ත. දැනගත්තු දේ නෙමෙයි.
අහහ.
අපි බලන්න පුරුදු වෙලා තියෙන දැනගත්තු දේ දැන් මේ කියන්නේ ඒ දේ පැත්තෙන් බලන්න එපා අරමුණ පැත්තෙන් බලන්න එපා. අර දැන ගැනීම කියන ඒ තමන්ගේ පැත්තෙන්ම බලන්න ආයතන පැත්තෙන්.
ඈ
හරි. එතකොට මේ ආයතන ඕන් වෙලා තියෙන ගතියම අල්ලන්න ඕන ක්‍රියාව කියන.
ඔව්.
ඒතන තමයි මම ඉන්නේ.
ඔව්.
ඒක තියනකම් තමයි මට එක එක ඒවා හම්බ
වෙන්නේ.
හරි. එතකොට අපි මම කියන එක තේරුම් ගන්න ඕන. ඒ ඒකත් ඒ ප්‍රඥාවෙන්ම තේරුම් ගන්න ඕන එකක්. මොකද ඒක පේන්නේ නැහැ. ඒක විද්‍යාවක් නෑ. තමන් ඒ නුවණටම තමයි
අහුවෙන්නේ.
හරි.
ඔව්.
දැන් තව
ඉතින් තමයි.
නිර්වාණ සරණ.
තේරුවන් සරණයි.
තේරුවන් සරණයි. ඔව්.
දැන් කිව්වනේ ඔය ඔබතුමා මේ දැන් බාහිරය බලනකොට ඒක ලෝකෙට බාහිරය විදර්ශනාව කරන එක ලෝකෙටයිති කියලා.
ඔව්. ඔව්.
ඔස එතකොට අපි දැන් අභ්‍යන්තරයේ බලනකොට අපිට ක්‍රියාව අහුවෙනවද සර්? එතකොට මේ අභ්‍යන්තරයේ විදර්ශනාව කරනකොටද ක්‍රියාව අහුවෙන්නේ නැත්නම් ක්‍රියාවේ වෙනම විදර්ශනාවක් තියෙනවද? ලෝකෝත්තර විදිහට
ඒ ක්‍රියාව දැකීමම තමයි විදර්ශනය වෙන්නේ.
එහෙමයි. ඒකස දැන් ආයතනය විදර්ශනා කිරීම තුලින් ක්‍රියාව අහුවෙනවද?
ක්‍රියාව අහුවෙන්නේ ප්‍රඥාවට.
එහෙමයි.
අපිට ක්‍රියාව කියන එක පේන්නේ නැහැ. දැන් අපිට දැන් ඇහැටත් ඇහැට අහුවෙන රූපෙනේ අපි
දැනගන්නේ.
ඔව් සර්. තමයි ඇහැ කියන එකවත් අහුවෙන්නේ නැහැ
නේ. එහෙමයි. ඔව් ඇහැවත් අහුවෙන්නේ.
ඔව්. ඒක ඒ ප්‍රඥාවට තමයි ඒක ගෝචර වෙන්නේ. ඒකට ගෝචර වෙනවා කියන්නේ ඒ ප්‍රඥාවෙන් දකිනකොට එහෙම එකක් නැහැ මේ Nirodha ධර්මයක් මොඩකම මත ඉපදිලා. කියන තැනටයි එන්නේ. ඒ කියන්නේ හටගෙනවත් නැති එකක් අපේ මෝඩකමට උපද්දගෙන. ඊරන් තැනකට එනවා. ඒ ඇත්ත දකින්නකොට. ඒ කියන්නේ ඕක නිරෝධ ධර්මයක් කියලා පැහැදිලි වෙනවා. අනුස්පාද. නිරෝධ කියන්නේ ඉපදිලා නැහැ කියන එක.
එහෙමයි.
දැන් අපි සාමාන්‍යයෙන් ඉන්නේ ඒක තියනවා ඉපදිලා කියන තැනනේ.
ඔව් සර්.
එහෙම අපිට හිතෙන්නෙම අපේ නොදන්න කමට අවිද්‍යාවට. එතකොට ඒ අවිද්‍යාව මතයි ඒ ප්‍රවැත්ම
තියෙන්නේ.
ඒක ඒක දකින්න එක තමයි ප්‍රඥාව වෙන්නේ. ඒක සාමාන්‍යයෙන් පේන එකක් නෙමෙයි. ඉතින් ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන මේක මේ අර මේ ඔය දෙපැත්තේ නෙවෙයි ඕක මැද තියෙන මේ ක්‍රියාව කියන එක අල්ලන්න ඕන. දෙපැත්ත කිව්වේ දැන් හැ එක පැත්තක් රූපය තව පැත්තක් නේ නැත්තම් කන එක පැත්තක්
ශබ්දේ එක පැත්තක්
ඒක පැත්තක් නේ. එතකොට ඒ තමයි අවිද්‍යාව ප්‍රත්‍යයෙන්.
දෙකම
හව්. හව්. ඒ දෙකක් පැන උනේ මෙන්න මේ ඇසීම මත නේද? ඇසීම කියන ක්‍රියාව නිසා නේද?
ආහහ.
එතකොට අන්නේ ඒ ක්‍රියාව කියන තැන තමයි අපි මේ ප්‍රඥාවෙන් දකින්න ඕන තැන.
ආයෙමයි.
ඔව්. දැන් අපි පුරුදු වෙලා තියෙන්නේ ඔක සද්දේ ගැන බලන්න. සද්දේ ඇති වුණා නැති වුණා.
ඔව්.
වුණා නැති වුණා නේද? එතනින් බැලුවට ඔය ඇත්ත අහුවෙන්නේ නැහැ.
එහෙමයි.
හරි. ඒක අපි අර හට ගන්න තැනම බලන්න ඕන. චක්කු කියන ස්වභාවය බලන්න ඕන. සෝත කියන ස්වභාවය බලන්න ඕන. හරි. එකයි අර දේශනාව තියෙන චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්හා උපජ්ජමානා උපජ්ජති කියලා. අපේ චක්කු කියන ගතිය.
ඔව්.
يعني දකින්න තියෙන දකින්න පුළුවන් කියන ගතිය. ඈ දැකීමේ හැකියාව කියලා කියනවා. අන්න ඒ ගතියට අපි ආස කරනවා. එකපු දෙය එන්න කලින් මේ දකින්න තියෙන හැකියාවට ආස කරනවනේ.
හා හා හා.
අන්න එකම තණ්හාව.
හරි හරි.
ඒත් ඒ නිසා තමයි චක්කු ලෝකය තියෙන්නේ.
හරි.
එතකොට ඒක අපි හරි කැමැත්තෙන් බාර අරන් තියෙන්නේ. ඒකයි චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං කියන්නේ. ඒ කැනස්යෙන් බාර අරන් තියෙන්නේ ඒක ඇත්ත දැකලා නැහනේ. මේකත් අවිද්‍යාව මත කියන එක දැකලා නැහනේ අපි. දකින්න ඉතින් බලලත් නැහනේ. නේද?
එහෙමයි.
ඔව්. ඔහොම එකක් තියනවද කියලාවත් දන්නේ
නැහනේ. එහෙමයි.
ඉතින් ඒක තේරුම් ගන්න ඕන මෙහෙම සිද්ධියක් මේ වෙන්නේ කියන එක. දැයි තෙරුවන් සරණයි.
ආ තෙරුවන් සරණයි සේ.
රවි මහත්මයා තෙරුවන් සරණයි. හිතුවේ අර සෙල්ලාර අර මහත්මයා කිව්වේ දැන් අර පැවැත්ම පවතිනවා. නමුත් විඥාණය පහළ වීම එතකොට මේ ඒ කොහොමද කියලා. එතකොට ඒක ඇත්තටම අපිට හිතන්න බැරිද රවි මහත්මයා මේ පැවැත්ම පවතිනවා. නමුත් විඥාණය කියන එක ඇති වෙන්නේ ඒ මොන හරි ඒ වෙලාවේ ඇතිවෙච්චේ අරමුණකට මානසිකාරය නිසා නේද ඒකන විඥාණය ඇති වෙන්නේ. නමුත් ඒ පැවැත්ම දිගටම තියෙනවා. එතකොට විඥානීය ඇතිවීම ගැන අපිට හිතන්න බැරිද? මේ මානසිකාරය ඇතිවෙච්ච තරයි විඥානීය. ඒ කියන්නේ ශබ්දයක් නම් එතන මොසෝත ඇතනේ හිම ඒ විදිහට අපිට හිතන්න බැරිද?
එතකොට අපිට ඕක පේන්නේ අර ශබ්දේ තියෙනකොට විතරනේ. දැන් ශබ්දේ නැති කියන එකක් නැති බවෙත් තියෙන සද්දයක්ම නේද?
ඒ නැති කියන එක හිතන්නත් අපි එතෙන්ට මානසිකාරයක් නැති යොමුනහම නේද අපිට නැති බව තේරෙන්නේ. එහෙම නෙවෙයිද?
ඒ මානසිකාරය වුණා කියන්නේ ප්‍රකට වුණා කියන එක. හරි.
ඒක තමයි මම කියන්නේ. ප්‍රකට වෙන්නේ මානසිකාරය යොමු වෙච්ච එක තමයි ඒ වෙලාවට ප්‍රකට වෙන්නේ. නමුත් පැවැත්ම පවතිනවා. නමුත් ඒ වෙලාවට විඥාණය උපදින්නේ අර මානසිකාරය යොමු වෙච්ච තැනට තමයි කියලා.
හැබැයි ඔතන තේරුම් ගන්න ඕන ඔය දැන් විඥානය කියන එක මේ දැන් අර මට්ටමෙත් සියුම් විදිහට තියෙනවා. ඒ කියන්නේ දැන් දකින්න පුළුවන් ගතිය කියනකොටම එහෙම නැත්නම් අහන්න පුළුවන් ගතිය කියනකොටම එතන මේ බාහිරයක් බාර අරන්නේද? ඒ කියන්නේ දැන් අහන්න පුළුවන් හැකියාවම තමයි අනිත් පැත්තට සද්දේ කියන්නේ. ඒ කියන්නේ සද්දේ මොකද්ද කියලා දැනගත්තේ නැතුවට ඒ කියන්නේ බාහිර සද්දයක් තියනවා කියන ගතියක් නිසාම නේද අහන්න පුළුවන් ගතිය තියෙන්නේ.
එහෙමයි.
දැන් ඔක අනිත් පැත්තෙන් හිතන්නකෝ දැන් මේ කනක් තිබුණේම නැත්තම් උපතින්ම ඇහෙන්නේ නැති කෙනෙක් නම් අහන්න පුළුවන් ගතියක් නැහැ නේ යාට.
ඔව්.
යාට සද්දයක් තියෙන ගතිය යෙදෙනවද? දැන් අපිට සද්ද ඇහුණාට යාට සද්ද ඇහෙනවද?
නෑ නෑ. යාට ඇහෙන්නේ
නැහැ. ඔව්. යාට සද්දයක් තියෙනවා කිව්වත් සද්දයක් නැහැ කිව්වත් එයාට කිසිම අර්ථයක් තියෙනවද?
ඔව්. එහෙම නෑ
යාට. එයාට අර සද්ද ලෝකේ කියන එක අදාළ නෑ නේද?
ඔව් එහෙමයි.
දැන් අපිට පුළුවන් සද්දයක් තියනවා කියන්න හරි සත්‍යයක් නෑ කියන්න හරි. එතකොට ඔන්න ඔය ඇත නැත කියන කතාව නෙමෙයි. ඒ කියන්නේම සද්දයක් ගැනනේ. يعني සද්ද ලෝකේ පිළි අරන් අන්න තියනවා කියන්නේ. තේරෙනවද? ඇහුණද නැද්ද කියන එක නිතර වැදගත්
වෙන්නේ.
ඔව්. ඇහුණද කියන්නේ කියන්නේ සද්ද ලෝකෙට අහු වෙලා.
ඔව්. එතකොට ඔබතුමා කියන්නේ ඒ වෙලාවට එහෙමනම් මේ ඇස කියන එකත් එතකොට ඒ විදිහටම තියෙනවා කියන එකද? ඒ කියන්නේ අනිත් හයත් අනිත් හයත් පහත් එතකොට අර මේ ඒ කියන්නේ එක වෙලාවකට උපදින්න එක විඥානයයි කියන එක ඒක ඇත්තට පටහැනි නේද එහෙමනම්?
ඔව් ඉතින් ඒක කොහෙද තියෙන්නේ?
පිෂ්
එහෙම එකක් ඉස්සරහට තියෙනවා.
ඔපි අපේ නේචර් කාර් ඉගෙන ගන්න. ඒක නේද? අර දැන් ඇත්තටම මට මතක් වෙන්නේ ඒක තියෙනවා කියලා. අර මේ අභිධර්මයේ තියෙනවා මේ භවංග එත ගිහිල්ලා තමයි ඊළඟ විඥානේ පහළ වෙන්නේ කියලා. දැන් රූපයක් පෙනිලා ඒක භවංගයට ගිහිල්ලා කියලා අනිත් විඥාන අන්න ඒ විදිහට ඒ එතන නම් මට සාමාන්‍යයෙන් මතක් වෙන්නේ එතන තමයි.
ඔව්. චිත්ත වීතිය නේද?
චිත්ත වීතිවල
දැන් එතනත් හඳ තැනක් වන්න මේකට සම්බන්ධ වෙන තැනක් තියෙනවා. දැන් භවංගේ ඉඳලා භවංග චලනයේ වෙලා භවංග උපච්ඡේද වෙලා නේද? ඊළඟට ඉන්නේ මොකක්ද? පංච ධාරා වජ්ජන සිකක් වෙනවන්නේ.
එහෙමයි.
එහෙම නැත්තම් මනෝ ධාරා වජ්ජන කියලා කොටසක් තියෙනා නේද?
ඔව්.
එහෙමයි. දැන් බලන්න භවංගේ ඉඳලා දැන් අර ආවර්ජනය කරන්නේ කොහමද ඔවා තිබුණ නැත්තම්? දැන් ඒ ආවර්ජනේ නේද ඇහෙන් දකින්නවද කනෙන් අහනවද කියන තැනක් ගන්න.
ඔව්.
ඒකට ඒ සිලෙක්ට් කරන්න නම් ඉතින් මේ ටික තියෙන්නේ ඒක.
ඔව්. මම කියේ එතන වෙන්නේ අර එකයි එක වෙලාවකට වෙන්නේ කියලා. ඒ කියන්නේ ඇහැට රූපයක් නම් විතරයි ඒ වෙලාවට එතකොට කනට ශබ්ද කියන එක ඒ වෙලාවට වෙන්නේ නැහැ කියන එක තමයි මම
හිතනවාද? ඒක තමයි දැන් සද්දය ඇහෙන එක තමයි අපිට ප්‍රමුඛ වෙන්නේ.
ඔව්.
හැබැයි ඒක වෙන්නේ දැන් දැන් ඔන්න සෝත ධාරය කියන එක ආවර්ජනය කරාම නේ එතෙන්ට යන්නේ. දැන් මේකෙන් අහන්න ඕන. නැත්නම් මේකෙන් දකින්න ඕන කියලා ආවර්ජනයක් නේ කරන්නේ.
එහෙමයි.
හරි.
ඔව්.
එහෙම සිලෙක්ෂන් එකක් ගන්න නම් ওই ටික තියෙන්නේ කොහේද?
ඔව් ඒකත් හරි.
ඔව්. ඔය පැත්තෙන් අපි හිතලා නැහැ මොකද ඔහම එකක් අපි දැනගෙන ඉඳලා නැහැ නේ.
එහෙමයි ඔය ඒක තමයි.
හරි.
ඒ කියන්නේ ඔව් එතන ඇත්තටම කියන්නේ පංචද්වාරා වර්ජනය කියලානේ අනිත් එක නේද ඒ කියන්නේ.
ඒ පහක් කියන්නේ කොහොමද
එන? පහක් කියන්නේ ඒක තමයි. පහක්ම කියනෝනේ.
ඔව්. ඒ තමයි මනෝද්වාරා වර්ජනක් කියනනේ ඒක. ඔය පහෙන් හරි එකෙන් හරි දෙන්නේ. ඒක නෑ හයම.
ඔව් ඒක තමයි. අර ඉස්සෙල්ලා අර මහත්මයා කිව්වා වගේ සලායතන කියලානේ තියෙන්නේ. අන්න ඒ විදිහට මෙතනක් තියෙන්නේ පංචද්වාරා වර්ජන කියලා. ඇත්තටම.
ඔව්. නාම රූප වර්ජන සලායතන නේද?
ඔව් ඒකයි.
ආයතන හයම කියනවා. ඒ ඔය එකක් ගැළපෙනවා මේ මේ කියන කතාව. එනවාද?
ඒක තමයි. ඔව්.
ඒකයි. හැබැයි මම ඔතෙන්ට යන්න එච්චර කැමති නෑ. මොකද ඔය චිත්ත වීති අරව මේවා ඇත්තටම අභිධර්ම පිටකේ නේ අනිවේනේ.
ඒක තමයි.
එහෙනම් ඒවා පරිස්සම් වෙන්න ඕන හිතනකොට ඒ වුණාට ඒවටත් ඕනනම් ගලපන්න පුළුවන්. එල පිස්ලා පේනවා. මේ කියන කතා. එතකොට අර ඔබතුමිය අහපු කරුණ දැන් අර මේ මූලික මට්ටමේ තේරුම් ගන්න මේ අවිද්‍යාව යෙදිලා.
ඔව් ඒක ඒක හරි. ඔව්.
එතකොට ඒ කියන්නේ දැන් බාහිරයක් බලාපොරොත්තු වෙන ඉන්නවා කියන ගතියනේ ඔය.
එහෙමයි. ඔව්.
අනේ පවත්නවා කියන්නේ සබ්දයක් බලාපොරොත්තු වෙනවා කියන එක. ඇහැ පවත්නවා කියන්නේ රූපයක් බලාපොරොත්තු වෙනවා කියන එක. ඒ එතනම තියනා නේද මේ බහිද්දේ පිළි අරන් කියන එක. එතකොට ඒ මට්ටමෙත් ඔය අවිද්‍යාව යෙදිලා ඕකමයි ලෝකේ කියන්නේ. චක්කුන් ලෝකේ කියලානේ කියන්නේ. හරි. ඒ චක්කුන් මට්ටම. සෝතන් ලෝකේ. චක්කුන් ලෝකේ පිය රූපං සාතරූ. හරි.
ඒකයි.
ඉන්ද්‍රිය මට්ටමම. ඒ තනත් මුලා වෙලා කියන එක තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ අවිද්‍යාව මතමයි මේ ප්‍රශ්න තියෙන්නේ.
ඔව්. ඒ කියන්නේ ඇත්තටම අර අවිද්‍යාව අනුසේ විදිහට තියනවා කියන්නේ ඕකම වෙන්නේ නැති නේද? අපි ඒක අහලා තිබුණානේ කලින්. අවිද්‍යාව අනුසේ විදිහට තියෙන අනුසේ තියනවා කියලා කියනවා.
ඒක තියෙන්නේ මොකේද? උපේක්ෂාවනේ.
උපේක්ෂාවේ. ඔව්.
කොට පේනවාද ඒ අප්‍රකට එකේ අවිද්‍යාවමයි තියෙන්නේ කියලා.
ඔව්.
අප්‍රකට මත්තමනේ උපේක්ෂාව.
ඔව්.
සකයි එතන එතනුනුත් ගන්න පුළුවන්.
ඔව්.
අවිද්‍යාන ප්‍රේ උපේක්ෂා අවිද්‍යාව. එතනත් තණ්හාව තියෙනවා කියන එකයි අපි අවිද්‍යාවයි තණ්හාවයි යෙදිලා. ඔකට ඒක දකින්න පුළුවන් දැන් මේ මේකේ නිරෝධ බව තේරුම් ගැනීම තුල තමයි මේ අවිද්‍යාව මතයි කියන එක තේරෙන්නේ. දැන් ඒ කියන්නේ දැන් අර බල්ලට තේරෙන්නේ නැහැ නේ අවිද්‍යාව මත බල්ලෙක් ඉන්නවා කියන එක. දැන් නිරෝධය දැක්ක කෙනා තමයි මේ බල්ලා හටගෙන තියෙන්නේ අවිද්‍යාව මතයි කියන එක දකින්නේ. ඉමත් නිසාත් ඉදන් හොති කියන එක. ඒ කියන්නේ මේ නිරෝධය දැක්ම තුල තමයි ඉමත් නිසාත් ඉදන් හොති කියන එක තේරෙන්නේ. ඒ හතරම එකට එන්නේ ඉමස්මින් අතති ඉදන් නහෝති කියන එකත් එක්කම තමයි ඉමස්මින් සති ඉදන් නහෝති ඉමස්ස උපාදා ඉදන් උපච්චති ඊළඟට ඉමස්මින් අතති ඉදන් නහෝති ඉමස්ස නිරෝධා ඉදන් නිරුද්ධති යන හතරම එකට යෙදෙන්නේ මේ පටිච්ච සමුප්පන්න බව. ඒක එතකොට ඒ ඥානයට අහු වෙන එකක් නේද?
ඔව්
එහෙමයි. ඔය සත්‍ය ඥානය කිව්වත් ඒකම කියලා ගන්න පුළුවන්. චතුරාර්යසත්‍ය. ඉමස්මින් සති ඉදං හෝති කියනකොට ඒක දුකනේ. අවිද්‍යාව මත සංස්කරණය. නස්සින් සති දං හොති. අවිද්‍යාව ඇති කල්හි මේ ඇත. ඒකට අවිද්‍යාව නිසයි ඒක සංස්කරණය වෙන්නේ. නස්ස උපාදායි දං උප්පජ්ජති. එතකොට ඒ සමුදේපත්. ඊළඟට ඉමස්මින් අසති දන්න හොති කියනකොට නිරෝධේ පැත්ත ඉමස්ස නිරුද්ධා ඉදන් නිරුද්ධති කියනකොට මාර්ගය. එහෙනම් නිරෝධ කරන මාර්ගය මොකද්ද? කියන්නේ ඉමස්ස නිරෝධා ඉදන් නිරුද්ධති කියනකොට. ඒක මේවා නුවණින් විමසන්න. ඒ වගේ දහස දහමට ගලපලා බලන්න පුළුවන් තමන්ට ප්‍රායෝගිකව දාන්න පුළුවන්.
හොඳයි රවි මහත්මයා බොහොම පිං.
සුවන් සරණයි.
සුවන් සරණයි.
පිට එහෙනම් අවසන් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි. අපි එහෙනම් අවසන්
කරන්නේ
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.